තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොහොමද ස්වාමීන් වහන්සේ?
හොඳට යනවා. මෙහෙ දැන් කාලගුණෙත් හොඳයි. කාලගුණ හදුණාට ඊයේ වැස්ස ආයේ උනාට ඉදෝරයක් පහු කරමින් වැස්සේ. අනෙක් වැඩ ටිකත් හොඳට යනවා. සුවසේ ඉන්නවා. සන්තෝසයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ නම් අපි පටන් ගන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරන්න. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල සාමාන්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ස සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරින්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
උපාලිට ප්‍රශ්න ටික හම්බුණා නේද උපාලි?
හම්බෙලා තියෙනවා උදේ. දෙකක් මම ළඟ දැනට තියෙනවා.
හොඳයි නේද ඉදිරිපත් කරන්න පුළුවන්?
පුළුවන්. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා කොට මම දැන් මෙතන යයි ආනාපානයට සිත යොමු කළා. ආනාපානයේ කෙමින් තුනීවේ. කම්පන චංචල මුහුණාවට දැනේ. කයේ තනින් තන සියුම් වේදනා සහ කම්පන චංචල මතුවී නැති වී යයි. හිස් තැනක පාවෙන කැරකෙන ගතියක් දැනේ. ඔක්කාර ගතියක් දැනේ. වාඩි වී සිටින බව දැනේ. උඩුකය ඉහළට ඇදෙන බවකුත් ටික වේලාවකට පසු ටිකෙන් ටික පහළට වැටෙන බවකුත් දැනේ. ආනාපානේ ඉතාමත් තුනීය. ආශ්වාසය සිසිල්ලේ. ඒ ආස්වාදයේකි. ප්‍රශ්වාසය නොදැනෙන තරම්මේ. මෙසේ පැයක් එකහමාරක්වත් ඉන්නට ඇති. වරහන් ඇතුලේ මෙතන මමයා සිටින බව දනී. හිස සෙමින් කඩා වැටෙන බව දැනේ. ඉන්පසු ගත වූ වේලාව ගැන කියන්ට කිසිවක් නැත. වරහන් ඇතුලේ මෙතන මමයා නැති බව දැනී. අත්දකින්නෙක් නැතිවත් මෙතන සැබෑ නිවාහන බව දැනේ. වරහන් අවසන්. පැය තුනක් ඉඳගෙන භාවනාවේ යෙදී සිට ඇත. භාවනාව අවසානයේ නැගිටීමට පෙර ඔබ වහන්සේ ඇතුළු සියලු කම්මට්ටානාචාර්යන්ටත් දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් පින් දෙන්නට ගාථා කිවීමට ගන්නා විට එකතු කරගත් අත් දෙක ඉදිමී විශාල වී ඇති බවක් දැනෙන්නට වුණා. ගාථා කියන ගමන්ම යටින් හොරෙහින් ඒ දස බැල්මක් හිලාගෙන ඉන්න විට දැනුණා සැබෑවට අත් ඉදිමීමක් නැති වුවත් එලෙස දැනෙන්නේ. මෙහිදී මමයා පිහිටුවා මමයා ලොකු කරගෙන පින්දීමට හැකි අය ඇති කරගත් නිසා මෙලෙස දැනෙන වග. ඇත්තටම මෙලෙස ගාථා කියමින් පින් දෙන එක පවා හැලෙමින් පවතින බවක් දැනේ. ඒ සිදු කරන්නේ ආයාසයකිනි. මාස ගණනක සිට වාඩි වී කරන භාවනාවේදී දිගටම කිසිවක් නොදැනෙන මමයා නැති තැනට වැටේ. එබැවින් මමයා ඇති ශුන්‍යතාවේ අත්දැකීමවත් මතක නැති නැති වී ගොස් ඇත. එබැවින්ම අදිෂ්ඨාන කොට මේ ගැන නැවත සොයා බැලීමට දැරූ උත්සාහයක් නිසා මේ තත්ත්ව දෙකම එකම පර්යංකයක හොඳින් දැක ගැනීමට හැකි විය. දහවල් කරන භාවනාවේදී 20-30 වතාවක්වත් මෙලෙස මමයා ඇති සහ මමයා නැති තැන චක්‍ර කැරකී. සාමාන්‍ය ජීවිතයේදී වැඩි හරියක් සිතුවිලිවලක් අසතියේ ඇති බව දනි. සෑම සිතුවිල්ලක්ම අවසන් වන්නේ මම පොරක් වෙමින්නේ. එය දරතේකි, පරිලාහේකි. අතීත අනාගත අන්ත දෙක අත්හැර මැද එනම් වර්තමානයේ සතියට සිත යොමු කර එයද අත්හරින්න යන්නෙන් අදහස් කරන්නේ මේ මමයා නැති වරහන් ඇතුළේ බ්ලැක් හෝල් යන සැබෑ නිවහන ලෙස පවත්නා ගැනීම නම් දිගටම මෙයම බහුලීකృత කරනවාද ස්වාමීන් වහන්ස? කරුණාවෙන් පහදා දෙන්න. සාදු සාදු සාදු.
ඔව් බෞලීකත කිරීමට නම් එකඟ වෙන්න පුළුවන්. නම මම නැති කරන්න හදන්න එපා. මම ඉන්න බව දැනගත්තාම ඒ දැනුම තමයි ලොකම දැනුම. ඒත් එක්ක මේක මරන්න හදන එක තමයි වනස් හිතවිල්ල කියලා කියන්නේ. ඒක තමයි උච්ඡේදවාදී කියන්නේ. මම ඉන්නවා මම වෙන කෙනෙක් වගේ සමාන කරලා සලකලා අල්ලපු ගෙදර මිනිස්සු වගේ සිරිබිරිස් කෙනෙක් කරලා ජීවත් වෙන්නේ. නැති කරන්න හැදුවොත් දෘෂ්ටියකට අහු වෙනවා. නමුත් ඔක මම නොකියුවත් ඔක දිගටම කරනකොට ඒක සිද්ධ වෙනවා. ඉතින් මම අල්ලගන්නත් ඉස්සලා මම මරන්න හදනවා. ඒක හරියට මේ මාෆියා ඕගනයිසේෂන් එකක් අල්ලන්න හදනවා වගේ. ඉස්සලා මාෆියාගේ කවුද ලොක්කා කියලා බලන්නකෝ. බලන්න ඌම තමයි අන්තිමට මාෆියා අල්ලන්න හදන්නේ. ඒ නිසා මාෆියා සංවිධානත් එක්ක මේ පරදීන කතා කරන්න යන්න එපා. හෙලිකිරීම විතරයි කරන්න ඕන. රෝග ලක්ෂණයක් ගත්තාම රෝග ලක්ෂණේ හෙලිකරන එක විතරයි වැදගත්. එතකොට ඇඟ හැදෙනවා. එතකොට මේ බේත් දීලා හදනවට වැඩිය ඇඟෙන් මේන ඉමුනිටි එක කල් යනවා. බේත් දීලා ගත්තොත් එතන මොකද්දෝ ද්වේෂයක් තියෙනවා, විසවිජ නාසනයි වේදනා නාසනයි දාලා. ඇඟෙන්ම හදන්න ඕනේ. ඒ නිසා ඔය දැනගත් එක ලොකු දෙයක්. ඕක දැනුම කරදරයක් කරගන්න එපා. දැනුම නම් සම්‍යක් ප්‍රඥානං කවදාවත් කරදරයක් වෙන්නේ නැහැ. ඒක දී ඇති සාධකයක්. එහෙ නැත්තම් ධර්මතාවය. ඔය වෙලා තියෙන්නේ කරප්පන් ඇවිල්ලා ඇලර්ජික් ඇවිල්ලා. ඒක බෞද්ධයාට විතරක් වෙන එකක්. ඒ නිසා අබෞද්ධ වෙන්න භාවනාව නතර කරන්න සතියට පෙන්නන්න හැමතැනම සැඟවුණ අමුත්තා වගේ හරියට අවුරුදු උසෙයි. මිනිහ අල්ලන්න. මිනිහ දැනගත්තට පස්සේ අරෙන් ක්ලූස් දෙනවනේ. ආවල් තැන ඉන්නේ, ආවල් තැන ඉන්නේ කියලා දැක්කට පස්සේ ඉතින් ඒක ලොකු හාස්‍යයක්. ඉතින් ඒ වගේ ওই දෙකම එකයි. අල්ලන්න හදන හොරා තමයි මම කියන්නේ. සෝරි, අල්ලන්න හදන පරීක්ෂාව තමයි මම කියන්නේ. ඒකත් නැතර වෙනකම් කරන්න. ඒක වෙනම අධිකට කරනකොට අපි යනවා ඊගාවෙකට.
එමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ පර්යංකී ආනාපාන සති භාවනාව පටන් ගත් විට සැනකින් හුස්ම අතුරුදහන් වේ. ඒ සමග සුළු වේලාවක් සිතුවිලි පවතී. අනතුරුව නිදිමත හෝ නොදැනී යාම සිදුවන්නේ සතිය ගෙවී යන නිසාද කියා පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මෙම තත්වයේ සිට අවදි වන විට සහනශීලී හැඟීමක් ඉතුරු වේ. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.
නිදිමත හෝ තියෙන බව දන්නේ සතිය නිසා. නිදිමත ඇති වෙන්නේ සතිය නැති නිසා කියන එක තමයි මාරයා කියන්නේ. ඒ වගේ අපිට ගුරු ධර්ම, গুপ্ত ධර්ම, අපේ තියෙන ලෙඩ, අපේ තියෙන අඩුපාඩු, අපේ තියෙන නිදිමත, අපිට තියෙන මේ ඈලි මෑලි ගති, එහෙම තාධික උනන්දුව දැනගන්නේ සතිය තියෙන අයට විතරයි. ඉතින් සතිය තියෙන අය කිව්වොත් මේ දැනින්නේ සතිය නැති වෙලයි කියලා. ඒ තමයි මේ බුද්ධ ඝමන මාරයා ගහන හැටි. ඒක අබෞද්ධයන් දෙේ ප්‍රශ්නේ නෑ. ඉසා කිසිම දෙයක් දැන ගැනීමක් අවාසියට හිටින්නේ නෑ. ඒ දැනගත්ත දේ අවාසියට හිටියනම් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදයි කියලා කතාවක් තියෙන්නේ. මේ වඳුරා දැලිපිය අරන් කපා ගන්නවා කියලා කතාවක් තියෙන්නේ. කැපෙන දැලිපියේ දෝෂේ නෙවෙයි ඒක. ඒ වඳුරගේ වඳුරු ගතිය නිසා කිසිම දෙයක් දැනගත්තට තමන්ගේ ගෑණි හොරමිනියෙක් ඉන්නවා කියලා දැනගත්තාම තමන්ගේ මිනිහට හොර ගෑණියක් එන්නේ මොකද්ද ප්‍රශ්නේ? ඒකට රියැක්ෂන් එකෙන් තමයි ඔක්කොම ප්‍රශ්න මතුවෙන්නේ. ඒ තමන්ගේ මිනිහට හොර ගෑණියෙක් ඉන්නව දැක්කට නැත්නම් තමන්ගේ ගෑණිට හොරමිනියෙක් තියෙනව දැක්කට බුදුරජාණන් වහන්සේ කියනවා ගෑණි අතෑරියාට පස්සේ ඒ ගෑණි වෙන හොරමිනියෙක් කීය දැක්කට පස්සේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට ගෑණි අතාරින්න බෑ. හොරමිනිය මරන්න ආද? මම මේ වගේ කේසස් දෙක තුනක් හැන්ඩල් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා නිදිමතක්, ලෙඩක්, දුර්ලකමක්, හැබ්බැහියක්, මනාවමනාපයක් දැක්කනම් ඒක සත්‍ය උත්කෘෂ්ඨ ක්‍රියාවක් කියලා හිතන්නේ. ඒක හරියට අසත්‍ය හා සමානයි. සත්‍ය උත්කෘෂ්ඨම සත්‍ය අසත්‍ය කියලා හිතාගන්න ඕන. හොඳයි.
ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් මේ chat එකට message එකක් ආවා. ඒක ඉදිරිපත් කරන්න අවසරයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. සක්මන් භාවනාව ආරම්භ කර වැඩි වේලාවක් යාමට ප්‍රථම මුළු කයටම සිත යොමු වී ඇවිදීමක් පමණක් ඇති බව අත්දැකිමි. කිසිවක් නොමැති බව දැනෙන අවස්ථාද ඇත. පර්යංක භාවනාවේදීද ඉතා ඉක්මනින්ම සිත ඒකාග්‍ර වී කයක් ඇති බව නොදැනීයයි. සිතුවිලිද ඇතුළත කතාද විවිධ රූප සංඥාද පැමිණියත් ඒවා පැහැදිලිව දැක ඒවා සමග ඇටලීමක් නොමැතිව ඒවා දෙස බලා සිටිය හැක. ඒවා සමග පැටලුණද සතිමත් සිත නැවත මුල් අරමුණට පැමිණේ. මෙම අත්දැකීම පර්යංකයේදී බොහෝ විට ලබන්නෙමි. සාමාන්‍ය ජීවිතයේද මේ අත්දැකීම ඇත. මා දෙස නො ක්‍රියාවක් කරන්නෙකු දෙස පිටතින් සිට බලා සිටින්නාසේ පෙනේ. සෑම ක්‍රියාවකම ආරම්භයේ සතිමත් සිතින් එය ආරම්භ වේ. පිටස්තරයෙක් මෙන් ඒ දෙස බලා සිටි සිත පිට ගියද වැඩිපුර නොයා සතිය මගින් නැවත මුල් අරමුණට ගෙනෙයි. ස්වාම් ගෞරවනීය ස්වාමීන් වහන්ස, එදිනදා වැඩ කටයුතු දැන් ඉතා සැහැල්ලුය. එදිනදා අත්දැකීම් වලදී මම වශයෙන් ලද මානසික පීඩාවන් ගෙන් දැන් පෙරමෙන් සිතේ පෙලීමක් නැත. සිත පෙරමෙන් සසල නොවේ. එදිනදා වැඩ සතිමත් සිතින් කරගෙන යමි. ඔබ වහන්සේගෙන් ලද උපදෙස් එපමණයි ස්වාමීන් වහන්සේ. මෙතන
මේ විදිහ දිගට කරගෙන යන එක තමයි දැන් තියෙන කාරණාව. ඔය තියෙන්නේ මේ මුද දැනකටපත් වෙලා තියෙනවා. තීරණාත්මක නැත්නම් හැර උල්ලක්ෂයකට ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක පදම් කරන්න, ඒක සීසන් කරන්න, ඒ බෞලීගත කරන්න කරනකොට ඕක තුල ස්කිල් එකක් ඩෙවලොප් වෙනවා. ඕක තුල කුසලතාවයක් දිනු වෙනවා. ඒ කුසලතාවය තුල හරි අමාරුයි මම යට ඉන්නේ. ඒ කුසලතාවය තුල මම යට ප්‍රතිෂ්ඨාව නැතු වෙනවා. එතකොට මම ඇයින බාට ක්ලූ එකක්වත් නැතු වෙනවා. ඒ වගේම මොනක්වත් නැතිකම තමයි මම නැතිකම කියලා කියන්නේ. මොකක් තිබ්බත් මම ඇයි ඉන්නවා. ඒක නිසා අන්න එතෙන්ට යන්න ඔතනින් දෙනවා පොඩි බයිෆෝක් පාරක්. පාරවල් දෙකේම යන්න මම ඇතුව ප්ලෑන් ගහන හැටි සංකල්ප වශයෙන් මම නැතුව ස්වභාව ධර්මයට අපි නතු වෙන හැටි. නතු වෙනකොට මම යට ඉන්න බැරි වෙන හැටි බලා ගන්න හොඳම තැන. මෙයා කිසිම කරදරයක් වාර්තා කරන්නේ නැහැ. අකරතැබ්බයක් වාර්තා කරන්නේ නැහැ. ඒක නිසා අපි කියන්න පුළුවන් මෙයාට මේකම දිගට කරන එක තමයි පෞරුෂත්වය කියලා කියන්නේ. හොඳයි.
ඉපමණයි ස්වාමීන් වහන්සේ. උදේ මට ලැබිලා තියෙන්නේ
හොඳයි. උපාලි ප්‍රශ්නයක් අහන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පුණ්‍ය විජේසුන්දර දැන් පුළුවන් මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම කලක් ඉඳලා ඔබතුමාගේ උපදේශ අනුව ධර්මයේ යෙදෙනවා කාල සටහනකට වැඩ කරගෙන ඉතාම සතිමත්ව ඉඳලා අවුරුද්දකට විස්තර අසනීප වුණා මට. ඇත්තටම අසනීපලා මම මැරෙනවා කියලා ලෑස්තිලා හිටිය මට සෙකන්ඩ් චාන්ස් එකක් හම්බෙලා දැන් ඉන්නවා සාමාන්‍ය තත්ත්වෙම. මගේ භාවනාව ස්පයිරල් එකක් වගේ යන්නේ. මම හොඳට කරගෙන යනවා, සතිමත් වෙනවා, ඊට පස්සේ කරන්න හිතෙන්නෙම නෑ, ඊට පස්සේ නැවත ආයෙ කරනවා. නමුත් නොකරන හැම වෙලාවකම සතිමත් වෙන්න තමා බලන්නේ. ඉස්සර එකක් දෙකක් වගේ තිබුණු කාරණාවට සතිමත් වෙනවා. නමුත් මට හිතෙනවා මම ගොඩාක් මාසියට වැඩි ගාණක් මම දැන් සතිමත් වෙනවා ජීවිතේ භාවනා නොකරත් ඒ දවසේ තුල. නමුත් මට දැනුණා මට ඉස්සර නොතිබුණු තණ්හාවක් මේක පාට ආව කියලා. මම මැරෙන්න හිටපු මම කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියලා හිටපු මට එක පාට හිතෙනවා දැන් මම මැරුණට පස්සේ මගේ යමක් තියෙනවා නම් ඒව ගැන මට තණ්හාවක් ආවා කියලා මට දැනෙනවා දැන්. මේ මට ඕනේ ඒක ධර්ම කටයුතුට මට යමක් තියෙනවා නම් මගේ පර්සන්ටේජ් එකක් වගේ දෙයක් මට ඕනේ ඒක ධර්ම කටයුතු ධර්මයේ දිනු කරන්න දුප්පත් අයට එහෙම කරන්න. ඒක එහෙම වෙයිද කියලා එක පාට සිතුවිල්ලක් ඇවිල්ලා මම නිකන් වික්ෂිප්ත වුණා. මට හිතෙනවා දෙවි ඒක මම තණ්හාවක් ඇති කරගත්තනේ. මම මොකටද ගියන මම ආයේ ගැන කවුරු මොන විදිහට කරත් කමන්නේ නෑනේ කියලා. නමුත් මටම තේරෙනවා මම එතන තණ්හාවක් තමයි ඇතුනේ කියලා. එන්නේ ඒක ගැන මට හිතුණා භාවනාව කරගෙන යන මට ඇත්තටම සිත තැම්පත් වෙලා ඒ ටික සක්මන ඔක්කොම කරනවා පෞගිටිකේ. ඔය ප්‍රශ්න නිසා නිින්දද බාධාවක් වුණා. ඉස්සර හොඳට භාවනා කරාම නිදා ගන්න ඕනේ නැති කමේ වෙනසයි මෙතන වෙනසයි හොඳට දැනුණා. ෆිසිකලි හරි අමාරුයි පහුදාට. අර හොඳට භාවනා කළ නිින්ද අවශ්‍ය නැති දවස්වලට පහුදාට කිසිම ප්‍රශ්නයක් නැහැ, මහන්සියක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ෆිසිකලි හරි අමාරු බවක් දැනෙනවා. මම මේ නිදා ගන්න නැත්තේ මේ වික්ෂිප්ත නිසා. ඒක නිසා මම ආයේ මටම තරවටු කරගෙන මම 12 1 වගේ නිින්ද නොයන වෙලාවට සක්මන් කරනවා. ඊට පස්සේ ආයේ පරියන්කේ කරනවා. ඒකල නිදාගත්තා මට දැන් නැවත ආයේ යථා තත්ත්වෙට නිදා ගන්නත් පුළුවන්. මගේ සිතත් සමනය වෙලා කියලා මට දැනෙනවා. ඒ තණ්හාව ගැන වැඩක් නෑ. මම මට ආව තණ්හාව කියලා මං අඳුරගත්තා. මට ඒ ගැන මං හිතන්නේ නෑ. දැන් මට අවශ්‍ය නෑ. ඒකත් ඇතිලා නැති වෙනවා යනවා කියලා ඒ විදිහට හිත හිතලා දැන් මට දුකක් මුකුත් නෑ නමුත් මට හිතුණා ස්වාමීන් වහන්සේට මේක කියන්න අවශ්‍යයි කියලා. මට මගේ අධ්‍යාත්මික ස්පිරිචුවල් ලයිෆ් එක තව දියුණු කරගන්න උදව්වක් වෙන්න
අවවාදයක් ගන්නවා. ජේසුන්දර කියන්නේ මේ ඉලුපිටියේ වෙදාලාගේ කිට්ටිය කට්ටියද?
නෑ මගේ මහත්තයාගේ නම තමයි විජේසුන්දර ඒ ගම්පහ.
සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා, මිනිස්සයෝ ලබනාත්මේ මට ලැබෙයි කියලා දන් දෙනවා. ඒකේ එක තෘෂ්ණාවක්. නමුත් තෘෂ්ණාවන්තයා නැත්තම් අපි කියන මයිසර්ලි, එහෙම නැත්තම් මොකද්ද කියන්නේ, කුවක මිනිස්සයා අනිවාර්යෙන් මරණට පස්සේ සියලුම බෝධලේ අන්සතු වෙනවා. කැමති කෙනෙක් ළඟටපත් වෙන්නේ අප්‍රිය දායද වෙනවයි කියලා තියෙද්දි හම්බ කරන මිනිහා විතර දානපතියෙක් ලෝකේ ඇත්තේ නැහැ කිය. අනික් දානපතිය ලබනාත්මට දිලා 100ක් හරි දීලා තමන්ට ඉතුරු කරගන්නවනේ. එහෙම මොකක්වත් දන් දෙන්නේ නැහැ. මසුරා. ලෝකේ තියෙන ලොකුම දානපතියා. මොකද ඌ දන්නවා අනිවාර්යෙන් මරණ පස්සේ මේක මට කැමති නැති කෙනෙක් ඉතින් යනවයි කියලා. ඒ තියෙද්දි මේක නොකානෝපි හම්බ කරන හැටි එක පිළිබඳව සංස්කෘත ශ්ලෝකකාරයා උපහාසාත්මක ශෝකයක් කියලා තියෙනවා. මයි ළඟ ඒක දැනට නැහැ. ඒක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ තණ්හාවේ තියෙන perverted form එක. තණ්හාවේ තියෙන අර කාම තණ්හා කියන ඉඳුරම් පිනවීම නෙවෙයි ඔය. භව තණ්හාවත් නෙවෙයි ඔය. විභව තණ්හාව. ඒක හරීම ඒක psychological එකක්. ඒක perversion එකක්. ඉතින් අර භාවනා කරන කෙනාට මේ තණ්හාවේ විවිධ කෝෂ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා එන්න පටන් අරගන්න එක තන්නේ කරම mind made. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අපි පුළුවන් තරම් අපි කරන යන සාමාන්‍ය දානෙ දෙනවා. හැබැයි මේ මම මැරෙනවා, මැරුණාට පස්සේ මේ වස්තුව කාටද දෙන්න යනම් මනම් ඒ කතා ඔක්කොම තණ්හාවක්ම තමයි. හැබැයි ඔය අපි දාම සාමාන්‍ය දන්න කාම තණ්හාව නෙවෙයි. ඒ නිසා අපිව කාම තණ්හාවවත් බේර ගන්න බැරුව ඉන්න මිනිස්සෙයින්ට භව තණ්හාව ඇවිල්ලා ඊට පස්සේ විභව තණ්හාවට යනකොට පේනවා බුදුහාමර කියන්නේ කවුද කියලා. දැන්se කියන්නේ පුළුවන් තරම් ওই ઇન્દુરම් පිනවීමේ කාමතන පොඩක් අයින් කරලා ඉතුරු කන් තණ්හාට වැඩෙන්න අරින්නකෝ. එතකොට මෙයා අර අඩුව නැති වෙන්න පුරවනවා. භව තණ්හාව ඇවිල්ලා විභව තණ්හා ස්වරූපෙන් පෙනී හිටිනවා. කාම විභව තණ්හාව ඇවිල්ලා මේ ඔක්කොම කපරාරු කරලා ද්වේෂෙන් වහලා දානවා. ඉතින් තණ්හාව කියන්නේ ද්වේෂෙ නෙවෙයිනේ. අන්තිමට තණ්හාව විවරන්නේ ද්වේෂෙ. ඔය perversion එක තමයි psychiatric situation එක කියලා වෙස්ට් එක අඳුරගත්තේ. නමුත් වෙස්ට් එක දන්නේ නැහැ. මේ द्वेषයට හේතුව තණ්හාව නැත්තම් තණ්හාවේ මේ හේව නැල්ල. ඉතින් ඒක වංචනික ධර්ම ගැන කතා කරනකොට, එහෙම නැත්තම් විපස්සනා උපක්ලේශ ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේකට ට්‍රීට් කරලා තියෙන හැටි බැලුවොත් වෙන කොහෙවත්ම නැහැ එච්චර විස්තරයක්. එනිසා මේ අපි එදිනදා මේ සත්තු වර්ගයේ කරන තණ්හාව නැති කරගත්තාම ලොකු දෙයක් තමයි. නමුත් ඒක නෙමේ ප්‍රශ්නේ. මේක just the tip of the iceberg. යට තියෙන අයිස්බර්ග් එක දැක්කම මේ ටිප් එක උඩට උස්සලා තියෙන්නේ අර යට තියෙන උඩුකුරු තෙරපමට. ඒකේ එන්නේ භව තණ්හාව, විභව තණ්හාවල. එතන තියෙන්නේ තණ්ණි ක්‍රම නංගි පෙන්නලා අක්ක දෙන කතාව තමයි. ඉතින් ඒක මේ තමන්ම දරගත්තා පස්සේ තමන්ටම අප්‍රිය හිතෙනවා. ඒතර බුදු කෙනෙකුට කොහොම හිතෙනවද? නමුත් පෘථග්ජනයට කොහොම හිතෙනවද? පෘථග්ජනයට පේන්නේ අර ටිකක් පේන තියෙන කාම තණ්හාවනේ. ඒකවත් නැති කරගන්න අභිනිෂ්ක්‍මණයක් කරගන්න බැරුවනේ ඉන්නේ. නමුත් ඒක අයින් කරාට පස්සේ තමයි අයින් කරන්න කරන්න අයිස්බර්ග් එක උඩ එනවා. ඒ ඉන්නේ මොකද? ඒ යට තියෙන විශාල 90%ක් යට තියෙන්නේ ඒක උඩුකුරු තෙරපුමක් තියෙනවා. ඉතින් ඒක ඇත්තට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නිදර්ශනයකට පෙන්නවා. තමයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විස්තර කරගන්න බැරි වුණා මේ කාමයට හේතුවේ ද්වේෂය, ද්වේෂයට හේතුව කාමය කියලා. එයාගේ අන්තිම කාලේ වෙනකොට ඔය ඩෙත් ඉන්ස්ටික්ට් අතරේ මේ දාලා පොඩ්ඩක් තේරුම් ගනිමින් හිටියා. ඉතින් ඒත් ඒ බුද්ධාගමේ බලපෑමන් නිසාද සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඔරිජිනල් තින්කින්ද කියලා කියන්න අමාරුයි. ඒක පිළිබඳව ප්‍රොෆෙසර් පද්මසිද්ධ සීලා සෑහෙන උත්සාහයක් ගනිමින් ඉන්නවා ෆ්‍රොයිඩියන් ඇන් බුද්ධිස් සයිකොලොජි කියන පොතේ. ඉතින් යා දකින්නේ ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඔරිජිනල් තින්කින් එකක් වගේ කියලා. සර්වඥාන්සිකේක ඔරිජිනල් වගේ පේන හේතුව සර්වඥාන්සිකේක සර්වඥාන්සිකේ ගෝලියෝ දන්නේ නැහෙනේ. ඒගොල්ලන් මේ කාම තණ්හාව ගැනවත් හරියට නියස් පර්ස්පෙක්ටිව් වල දැක් ගන්න බෑ. අපිට එලේදී නෑ දැයි. නමුත් ඒක අයින් කරාට ගහක කොළදාව කැපුවට මුල තියෙන තාක්කල් දළු දානවා. ඉතාලම ලස්සන අංකුර එන්නේ. ආන්නේ වගේ තමයි භව තණ්හා විභව තණ්හා නිසා මේක දැක්ක එක ලොකු දෙයක් කියලා හිතා ගන්න. ඒක සරම් මැරිච්ච මිනිස්සයනේ. දැන් මේ හොල්මන තමයි මේ හොල්මන්
කරන්නේ.
ඒ නිසා ඔය මේ කන්නඩියක් ඉස්සරහ ගිහලා පොඩ්ඩක් බලපන් ඒ වරින් කරින් මේ හොල්මනක්ද කියලා.
කන්නඩිය ඉස්සරකින් බණිනවා
බලාපොරොත්තු වෙනවා. ඔය බය ෂුවර් නෑ. ඒක ලෙවල් අත දාන්න බලන්න ඕනේ හරහා යන්න පුළුවන් නම් හොල්මනක් හෙලසුය මෙව එකක්. මොනවාද මේ හැලුසිනේෂන් එකක් නැත්නම් අර මොනවද කියනවා මට මතක නෑ. ඉමේජස් වලට අත දාන්න පුළුවන් ඒවා තියෙනවා ආලෝකයෙන් හදන ඒවා. ආන්නේ වගේ ඉමේජ් එකක්. විශ්වාස නෑ මම ඒකයි බැලුවේ වේදාගේ කෝලේද්ද කියලා. එහෙනම් මට දෙන්න පුළුවන් බේට් ටික. ඉතිපිටි වැන්දේ කියලා බේට් ටික බීපන්. එතකොට හරියනවා. හරි.
තේමයි තිරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. බලබලයි තන් ඔච්චර තමයි ජීවිතය කියන්නේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි.
අපිට විනාඩි කීපයක් තියෙනවා තව එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කෙනෙක් ඉන්නවා නම් වෙලාව දෙන්න පුළුවන්.
නෑ කවුද උදේ?
එහෙම සමිනාස්.
අපි මේ දවස්වල තියෙන දුක් ගැන විල්ලක් කියන්න යන්නේ අපිට දැන් ඩයලොග් ටීවී එකෙන් channel 4ක් විතර ඕපන් කරලා දුන්නා අධ්‍යාපන ලේකම්තුමාගේ බලපෑමකට මේක අවුරුදු 3ක විතර ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒගොල්ලෝ විනාඩි 30 වීඩියෝ පැටි 80ක් විතර ඉල්ලනවා. ඒ තරම් දාන්න පුළුවන් කියලා. එතකොට අපිට ඇත්තටම ওই අධ්‍යාපන දෙපාර්තමේන්තුව උනේත් නැහැ. ඊට පස්සේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උනේත් නැහැ. මොකක්වත් නැහැ. මොකද ඒකට ජන විඥාණයට යනවනේ. ඉතින් ඒකෙන් අපි ළඟ තියෙන 18ක් විතර වගේ අපි මේ නැනසටම ගහපු මම හයක් ගැහුවා. කුසල ධම්ම කුසල හයක් ගැහුවා. ධම්ම විහාරි හයක් ගැහුවා. දැන් අපි ඒවා වීඩියෝ පැටි දුන්නා. ඒගොල්ලෝ ඒක සැටිස්. ඊට පස්සේ මම අංකව දැන් 80ක් එකවර හදන්න බැරි නිසා SLBC එකේ විනාඩි 10 8 ව හදලා දෙන්න කියලා ඒගොල්ලෝ කියනවා. ඒත් කමක් නැහැ. හැබැයි විනාඩි 30 ව ඉල්ලනවා. ඊට පස්සේ අපිට හම්බුණා VFS VFM කියන channel එකට. මම කෙරුවා පැයකමාරි වැඩසටහනක්. ඒකෙන් සරණ හමුතුය ආරම්භ දුන්නා. පැය භාගේ ඒවුවා දෙකක් විතර ගන්න පුළුවන්. ඒවුවත් දැන් මේ දවස්වල visuals දානවා. ඉතින් ඒක දිගේ මම කල්පනා කරා පහුගිය ටිකේ. එතකොට මට මතක් වුණා අරුණමණතුංගී ඉන්න කාලේ short ධම්ම talks කියලා කට්ටියක් වෙන් කරා යා. ඒක සාමාන්‍ය ඇතර විනාඩි 30ක් නෑ. ඒ වගේම දැනට වසන්ත කියලා එක්කෙනෙක් වසන්තද මට මතක නෑ. බ්‍රිස්බේන් වල තියෙනවා නිවනේ නිවීම කියලා වෙනම YouTube channel එකක් කරලා ධම්ම talks short ධම්ම talks. ඉතින් ඒ නිසා කවුරු හරි ඉන්නවා නම් ඔය වගේ රටක බණවල තියෙන පොරිලමෙන්ට සතිය ගැනීම හරහා මුළු පවුලටම පණිවිඩයක් දෙන විනාඩි 25 30 වගේ මේ ටොක්ස් තියෙනවනේ. මම කරපුව ඇති චන්ද්‍රතුන හාමුදුරුවෝ කරපුව ඇති. අන්නේව බලලා ඒවට විෂුවල්ස් දාලා හදලා දෙන්න අපිට ටීම් එක දෙන්න පුළුවන්. කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒකට උනන්දු කරවන්න මට හිතුණා. මේ ඇතරේ රූපවාහිනියෙන් ඉල්ලුවේ අපිට විනාඩි 5ට අඩු ඒවා. අපේ ඇටෙන්ෂන් එක ඒකට වෙනස්. දැන් ඒ වගේ 30 ගුණයක් ඉල්ලනවා. විනාඩි 30 ඒවා. ඒක නිසා බලන්න මේ කාට හරි එහෙම උණක් කරප්පන් ඇවිල්ල කෙනෙක් ඉන්නවනම් ඒකට අපිට දෙන්න පුළුවන් අපේ මේ ලයිබ්‍රරි ෂොට්ස්. ඒ ටික ඔක්කොම වගේ අපි ගත්ත වීඩියෝ දර්ශනකින් එයා දැන්ට ෂෝට් ක්ලිප්ස් 80ක් හදලා තියෙනවා. මේ විනාඩි 5 10 ඒවා. ඊට පස්සේ විනාඩි 30 ඒවා. දැන් තව 15කට 16කට අපි මේ කොටේෂන් ගත්ත. යා කියන විනාඩි 30ක ඒ වගේ විෂුවල් සාහන වැඩකට ලක් 15000ක් විතර යනවා. අපිට half rate එකට කරන්න 7000කට වගේ කියලා. ඉතින් මම ඒක දැම්ම exco meeting එකට. ඒක බොහෝ විට අපි කරනවා. ඉතින් කාට හරි ඉන්නවා නම් මේකට මම ආරාධනා කරනවා international කට්ටියට desk එකක් ගාව ඉඳගෙන තමන්ට සත්‍ය පිළිබඳව අවබෝධ කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ මුළු සමස්ත ජනතාවට ආමන්ත්‍රණය කරන්න පුළුවන් අපිට. ඉතින් හම්බෙච්ච වෙලාවේ මේකෙන් අපි වැඩ ගන්න එකට තල්ලුවක් දෙන්න කියලා කියන්න පුළුවන්.
හොඳයි ස්වාමිනේස මම ඒ ගැන පොඩ්ඩක් අවධානය දාන්න.
දැන් අපි එහෙනම් මේෙන් සමු ගන්නවා වෙන කෙනෙක් නැහැ කියන අදහසින් ඈ.
හා ස්වාමිනාසිර වන්දනා කරාම. හොඳයි
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඕ කාස වන්දාමි බන්තේ.
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුවපත් වෙත්වා
Dutiyampi okasa vandami bhante.
Supatvitta.
Tatiyampi okasa vandami bhante.
Abhivadana silisa nichang vadda pachayino. Chattaro dhamma vaddanti ayu anno sukhang balang. Ayurarogya sampatti sagga sampatti mevacha. Ato nibbana sampatti minati ay samijjatu.
Sadhu, sadhu, sadhu.
Undai, api mehe samugannava, nah, samugannava bhaen, api kusalata bhaarakena.
Dang anuttarang, dulabena mayaladdang, pasitung, panditung varang, sariputta diteranang, agatam patipatiya, saddha silan dayavasang, buddha puttang namamahang, sadhu, sadhu, sadhu.
Sadhu, sadhu, sadhu.
දේ මහත්ය හොඳයි අපි පටන්
ගමු. වහන්සේ ආරාධනා කරන්න අවසර. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනාව පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි කාට කාටත් යම් කිසි විදිහක ගුණ චරිතයක් තියෙනවා. එතකොට මේ ගුණ චරිත කියන එක කාලෙත් එක්ක තමයි ගොඩ නැගෙන්නේ. එකපාරට හදිස්සියේ දවසෙන් දෙකෙන් ගැළපිලා එන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අන්න බොහෝ කාලයක් යම් කිසි වටපිටාවේ කට්ටිය ආශ්‍රය කරනකොට, අපි හිතමු හිත මිත්‍ර වේවා, ඒ පවුලේ පිරිස වේවා, කවුරු හරි කමක් නැහැ, අන්න බොහෝ කාලයක් ආශ්‍රය කරනකොට, ඒ වගේම මේ විදිහට දුරින් නෙමෙයි ළඟින් ආශ්‍රය කරනකොට, දුරින් ආශ්‍රය කරාට දවසට නිකන් වරක් දැක්කට කතා බහ කරාට නොදැනෙන දෙයක් අන්න ගොඩක් වෙලාවට ළඟින් ආශ්‍රය කරන පිරිසට දැනෙනවා. ඒ වගේම තමයි අන්න යම් කිසි විදිහක අපි හිතමු නුවණින් මෙනෙහි කිරීමක් සහිතව මේ තැනත්තව ඇසුරු කරනවා. මේ මොකද්ද මේ කියන්නේ, මේ විදි කොයි විදිහට මේ කටයුතු කරන්නේ කියලා ඔන්න විදිහට නුවණින් මෙනෙහි කිරීමක් සහිතව ඇසුරු කරනවා. ඔන්න ඒ විදිහට කාලයක් ගෙවනකොට එක එක්කෙනාට තම තමුන්ට අදාළ විදිහේ ගුණ චරිතයක් ගොඩ නැගිලා එනවා. අඩු වැඩි වශයෙන් තම තමුන්ගේ ස්වභාවය මේ වටපිටාවේ පිරිස් දැන් හඳුන ගන්නවා. මේ තැනත්තා මොන වගේ ගුණගරුක කෙනෙක්ද, මේ තැනත්තා කතා බහ කරන්නේ මොන විදිහටද, මේ තැනත්තගේ සිතුම් පැතුම් කොයි වගේද කියලා යම් කිසි විදිහක වටපිටාවට පණිවිඩයක් යනවා. එතකොට ඒ පණිවිඩේ අන්න අපේ ගැන වටපිටාවේ ඉන්න පිරිස්වල ප්‍රතිචාරවලට බොහෝ විට බලපාන්න පුළුවනි. මොකද හේතුව ඒගොල්ලොත් දන්නවා, ආ මෙයා මේ වගේ කෙනෙක්, මෙයා මේ වගේ කටයුතු කරන කෙනෙක්, මෙයාගේ වචන මේ වගේ, මෙයාගේ හිතුම් පැතුම් මේ වගේ කියලා යම් කිසි පණිවිඩයක් යනවා. එතකොට ඔන්න ඔය දේ සමහර විට ජීවිත කාලයක් පුරාවට උපයගත දෙයක් විදිහට අපිට දකින්න පුළුවන්. අර කෙනෙක් ඉන්නවා විතක ලෝකයට නම් බොහොම සංදර්ශනයක් පවත්වනවා, නමුත් ගෙදර ගියාම ගෙදර මිනිස්සු එච්චර ගණන් ගන්නේ නැහැ. මොකද හේතුව, ගෙදර මිනිස්සු දන්නවා මේ පුද්ගලයා මේ වගේ, ගෙදර මිනිස්සු දන්නවා මේ පුද්ගලයාගේ වැඩ කටයුතු මේ වගේ, හිතුම් පැතුම් මේ වගේ කියලා. ඒ විදිහේ යම් කිසි අමාරුවෙන් ගොඩනගාගත්ත පදනමක් වගේ දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න මේ තැනත තුළ තියෙනවා. එතකොට මේක මත පදනම් වෙලා තමයි මේ බාහිරයේ කෙනෙක් අපිට කොයි විදිහටද ප්‍රතිචාර දක්වන්නේ, අර හොඳට දන්න හඳුනන කෙනෙක් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ, ඔයගේ දෙයක් අපිට දැක ගන්න පුළුවන්. අන්න අර මේ බොහොම අමාරුවෙන් උපයගත්ත තමුන්ගේ ගුණාගුණ තමයි මේ. ඉතින් ඒ වගේ දේවල් මත පදනම් වෙලා නොයෙකුත් කෙනෙක් නොයෙක් විදිහට අන්න මේ පුද්ගලයාට ප්‍රතිචාර දක්වනවා. ඒ පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න යොමු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස. මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අන්න බුදුරජාණන් වහන්සේ මේ විදියට පස්වග මහණුන් හොයාගෙන යන විට ඒ පස්වග මහණුන් මේ බණේ අහන්න කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රතික්ෂේප කිරීමක් තමයි සිද්ධ කරන්නේ. ඔය විදියට ළඟා කරගන්නේ කොහොමද ඔයි කියන ධර්මය? ඔය විදියට කොහොමද ළඟා කරගන්නේ ඔයි කියන බුද්ධත්වය කියලා යම් කිසි විදියක ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරනවා. නමුත් මෙතන බුදුරජාණන් වහන්සේ මේ වරක් දෙවරක් තුන්වරක් මේක ප්‍රකාශ කළා අන්න බැරිම තැන කොහොමද මේ පිරිසව නතු කරගන්නේ? කොහොමද මේ පිරිස තමුන්ට අවනත කරගන්නේ? අන්න මතක් කරනවා මේ මම මොන වගේ කෙනෙක්ද කියලා. මේ ගනුදෙනු කරන්නේ කාත් එක්කද කියලා පොඩ්ඩක් මතක් කිරීමක් සිද්ධ කරනවා. දැන් එතකොට මේ පස්වග මහණුන් බොහෝ කාලයක් තිස්සේ මේ විදියට මේ භාග්‍යතුන් වහන්සේ බෝධිසත්වවදීදී ගනුදෙනු කරපු කට්ටිය ඊළඟට මේ කොහෙන් ආපු කෙනෙක්ද මොකද්ද ඉතිහාසය කියලත් දන්න පිරිසක් තමයි මෙතන ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට පොඩ්ඩක් මතක් කළ දෙනවා මේ මම මොන වගේ ගුණ චරිතයක් ඇති කෙනෙක්ද, මම මොන විදිහට කතා බහ වැඩ කටයුතු කරන කෙනෙක්ද කියලා පොඩි මතක් කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එන්නේ මතක් කිරීමම හේතු වෙනවා මේ තාවකාලිකව නමුත් යම් කිසි විදිහක මුලාවට පත් වෙලා ඉඳපු මේ පස්වග මහණුන්ට නැවතත් අන්න හැට එලියක් වැටුණා වගේ අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ යම් කිසි මතකයක් විවෘත භාවයක් හිත තුළ වර්ධනය වෙන්නම ඒක හේතු වෙනවා. අමේ කොකුණත් මේ වගේ පුද්ගලෙක්, කොකුණත් මේ විදිහට වැඩ කටයුතු කරන කෙනෙක් කියලා අර බොහොම අපේ අමාරුවෙන් උපයාගත්ත ජීවිත කාලයක් පුරාවට උපයාගත්ත අන්න තමුන්ගේ ඒ ස්වභාවය තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ගන්න ආයුධේ. දැන් මෙච්චර වෙලා කතා කරේ අන්න නිකන් සහෝදරයා කියන අදහසින්, එහෙම නැත්නම් මචන් කතාවකින් තමයි මේ කට්ටිය කතා කරන්නේ. ඇවැත්නි කියලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් එහෙම ආමන්ත්‍රණය කළා, එහෙම තමුන්ගේ වචනය අහන්න අකමැති මේ පිරිසට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් වරක් දෙවරක් තුන්වරක් ආරාධනා කරා, නමුත් බාර ගන්න සූදානම් වුණේ නැහැ. අන්න තුන්වෙනිවර මේ විදියට කියලා බාරගත්තේ නැති වුණාම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ මතක් කිරීමක් සිද්ධ කරනවා. මොකද්ද කරන මතකය? අන්න මේ මහණෙනි, මින් පෙර කවදා හරි දවසක මම මේ විදිය දෙයක් කියලා තියෙනවද? මම රහත්ය, මම සම්මා සම්බුදු වෙමි, මා විසින් මේ ගාගේ වචනයක් ඔබට මීට කලින් කියලා තියෙනවද? මා විසින් මේ විදිහේ බණක් කියන්න ඔබට උත්සාහයක් දරලා තියෙනවද මීට කලින් කියලා අන්නේ විදිහේ ප්‍රශ්නයක් මේ පස්වග මහණුන්ගෙන් අහනවා. අනේ එතකොට තමයි මේ පිරිසට කල්පනා වෙන්නේ, ආ මේ ගනුදෙනු කරන තැනැත්තා මොන වගේ ගුණ චරිතයක් සහිත කෙනෙක්ද, මේ ගනුදෙනු කරන තැනැත්තා මොන විදිහේ වැඩ කටයුතු සහිත කෙනෙක්ද කියලා අන්න පොඩ්ඩක් නැවතත් අන්න ඇහැ විවර වෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි මේ පිරිස මේ කියන වචනේ අහන සූදානම් වෙන්නේ, කන නවන්නේ ඒ වෙලාවේදී තමයි. අන්න එහෙනම් ඒ වෙලාවේදී මේ පිරිස අන්න භාග්‍යතුන් වහන්සේගේ වචනෙට විවෘත වෙලා ඒ කියන දේ අහන්න සූදානමකින් ස්වාමීනි කියලා තමයි දැන් ආමන්ත්‍රණය කරන්නේ. අන්න කලින් මචං කතාවක් කී කී ඉන්දියා, කලින් සහෝදරයා කී කී ඉන්දියා, කලින් ඇවැත්නී කී කී ඉන්දියා, දැන් අන්න නිවැරදි ආමන්ත්‍රණයක් සිද්ධ කරනවා. ස්වාමීනි ඔබ මීට කලින් මෙබඳු වචනයක් නම් කියලා නැහැ අපිට. අපි අවුරුදු පහක් එකට මේ විදියට ප්‍රතිපදාවක යෙදුණා. ඊට කලිනුත් යම් යම් පමණට දැන හඳුනගෙන ඉන්දියා. එතකොට අන්න ඔබ මීට කලින් මේ විදිය දෙයකට සූදානම් වුණේ නැහැ. මේ විදිහේ ප්‍රකාශයක් අපිට කළා නැහැ කියලා අන්න මේ පිරිස පිළිතුරු දෙනවා. අන්න ඒ අවස්ථාවේදී නැවතත් නිවැරදි මගට එක්තරා විදියක විවෘත මනසකට මෙන්න මේ පස්වග මහණුන් පැමිණියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ නැවතත් ප්‍රකාශ කරනවා, මහණෙනි ඒකනේ මම මේ විදිහට මේ ධර්මය සාක්ෂාත් කරගත්තා, මම රහත්, මම සම්මා සම්බුදු වෙමි, මම මේ විදිහට මේ ධර්මය ප්‍රකාශ කරන්නම්, ඔබ මේ ධර්මය අහන්න යම් කිසි නොනැත්තෙක් ඉන්නවාද මේ ධර්මය අහලා ඒ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන තැනැත්තෙක් ඉන්නවාද අන්න ඒ තැනැත්තටත් මේ විදිහේ රහත් භාවයක් මේ විදිහේ සැනසීමක් තමුන්ගේ හිත තුළ ළඟා කරගන්න පුළුවනි කියලා අන්න ඒ විදිහේ විවරයක් බුදුරජාණන් වහන්සේ හදාගෙන ඒ විවරය තුළින් මේ පිරිසට ධර්මය දේශනා කරන්න සූදානම් වෙනවා. මේ පිරිසත් අහන්න කන් යොමු කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය සූත්‍ර දේශනාවක භික්ෂූන්ට ආමන්ත්‍රණය කළා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට මෙන්න මේ විදිහේ පාඩයක් තමයි සඳහන් වෙන්නේ. මොකද්ද? අන්න තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අන්න භික්ෂූන්ට ආමන්ත්‍රණය කරා භික්ෂූනි කියලා ආමන්ත්‍රණය කරා. අන්න ඒ අවස්ථාවේදී බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුං. අන්න හිත් සතුටු ඇති ඒ භික්ෂූන් පිරිස භාග්‍යතුන් වහන්සේගේ ඒ කතාව අහන්න සූදානමින් එසේය භාග්‍යතුන් වහන්ස කියලා සතුටු සිත් ඇතුව ප්‍රකාශ කරනවා, පිළිවදන් දෙනවා කියලා තමයි සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් විවරය හදාගන්නේ. නමුත් මේ අවස්ථාවේදී ඒ විදිහේ ප්‍රකාශයක් සඳහන් වෙන්නේ නැහැ. සමහර විට අර ගොල්ලන්ගේ කලින් තියුණු ප්‍රතිචාරය නිසා වෙන්න පුළුවනි. මේ විදිහට සතුටු සිත් ඇතුව මේ විදිහට අහන්න සූදානම් වුණා, මේ විදිහට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා කියලා සඳහනක් වෙනුවට අන්න කෙලින්ම මහණෙනි කියලා ආමන්ත්‍රණය කළා භාග්‍යතුන් වහන්සේ තමුන්ගේ පැහැදිලි කිරීම කරගෙන යනවා. එතකොට බලන්න පුළුවන් ඔන ධම්මචක්ක සූත්‍රයේ කියවන කෙනෙක්ට ඔක දකින්න පුළුවනි. අන්න අතකෝ භගවා පංචවග්ගී බික්ඛු ආමන්තේසි. මේ අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ අන්න මේ පස්වග මහණුන්ට ආමන්ත්‍රණය කරා. ද්වේ මේ බික්කවේ අන්තා කියලා තමයි ඔතන සඳහන් වෙන්නේ. මහණිනී අන්ත දෙකක් තියෙනවා කියලා ඔන්න විදියට ධර්ම දේශනාවක් ඉදිරියට සිද්ධ කරගෙන යනවා. අර ගොල්ලන්ගේ පැත්තෙන් ප්‍රතිචාරයක් දුන්නා. ඒගොල්ලෝ මේ විදියට ප්‍රකාශ කරා සතුටු සිත් ඇතුව ඉන්දියා කියලා. ඒ වචනේ සඳහන් වෙන්නේ නැහැ. සමහර විට තාම එහෙම සතුටු සිතක් නොතිබුණා වෙන්න පුළුවනි. නැත්තම් පොතේ ලියවෙනකොට මේගොල්ලන්ගේ මේ චර්යාව එච්චර හොඳ නැති නිසා ලිව්වේ නැද්ද දන්නෙත් නැහැ. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ විවරයක් හදාගෙන අන්න භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට ධර්මයක් මේ පිරිසට දේශනා කරනවා. එතකොට බලන්න අන්න තමුන්ගේ ජීවිත කාලයක් පුරාවට රැස් කරගත්ත ಗುಣචරිතයක් තමයි මෙතෙන්දි හිලව්වට තියන්නේ. ඒ ಗುಣචරිතයට තමයි මේ අවස්ථාවේදී ඉඩකඩ ලබා දෙන්නේ. එහෙම නැත්නම් සත්‍යයේ ප්‍රතිහාරයක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. වෙනමුකු තීර්ධි ප්‍රතිහාර කෙසේ වෙතත් අන්න සත්‍යයේ ප්‍රතිහාරයක් දක්වනවා. මොකද්ද? මෙන්න බලන්න මම මේ විදිහේ දෙයක් ඔබට කලින් කියලා තියෙනවද? මේ විදිහේ වැඩ කටයුතු මම කළා තියෙනවද? කියන මතක් කිරීම මේ පිරිසට සිද්ධ කරනවා. ඒකම ඇති අන්න ඉර්ධි ප්‍රතිහාරයකට වැඩිය වටිනා ප්‍රාතිහාරයක්. මොකද ඉර්ධි ප්‍රාතිහාරයක් නම් යම් කිසි සුළු වෙලාවයි ඈ පොඩි නිකන් අර නිකන් මොනවා හරි දෙයක් කෑවා බිව්වා වගේ පොඩි වෙලාවයි ඒ වගේ දෙයක් රඳාපවතින්නේ. නමුත් මේක මුළු ජීවිත කාලය පුරාවට ගොඩනගපු දෙයක්, මුළු ජීවිත කාලය පුරාවට රැකගත්ත ಗುಣචරිතයක් ගැන තමයි මේ කතාව. එතකොට අන්න ඒක මතක් කර දීමම ප්‍රමාණවත්. තා මේ අපි ගනුදෙනු කරන්නේ මේ තැනැත්තා එක්ක සමහර වෙලාවට අමතක වෙනවා. ඇත්තටම සමහර වෙලාවට පොඩ්ඩක් මේ මාරු වෙනවා. එතකොට පොඩ්ඩක් ඉතින් අන්න පොඩි ටොක්ක්ක් කනපුවාම මතක් වෙනවා මේ යානි මේ ඉන්නේ. ආය එකේ විදිහට ගනුදෙනු කළා හරියන්නේ නැහැ. එයා එකේ විදිහට ප්‍රතිචාර දක්වලා හරියන්නේ නැහැ කියලා පොඩ්ඩක් මතක් කළ දීම අවශ්‍ය වෙනවා විටෙන් විට. අන්න මොකද අපි මේ తాවකාලික ඉදිරිපත් වෙන දේවල් ඔස්සේ මුලාවටපත් වෙන සුළුයි. දෙකෙන් බුදුරජාණන් වහන්සේ පොඩි මතක් කර දීමක් වගේ දෙයක් තමයි සිද්ධ කරන්නේ. තමුන්ගේ ಗುಣචරිතය පිළිබඳ, ජීවිත කාලයක් පුරාවට ගොඩනගාගත් දේ පිළිබඳ යම්කිසි ඉඟියක් කරනවා. ඒ ඉඟිය කරාම මේ කැලේ පැන පැන ඉඳපු පිරිසට ඔන්න නැවතත් පාර පිළිබඳ අවධානයක් එනවා. මේ පුද්ගලයා මේ වගේ ಗುಣචරිතයක් ඇති කෙනෙක්, මේ වගේ වචන කතා කරන කෙනෙක් කියලා ඔන්න ඔය විදිහට මතක්වීමක් මේ පිරිසට එනවා. ඉතින් ඔය දේ ගොඩනගා ගන්න සමහර විට ජීවිත කාලයක් හැප කරන්න පුළුවනි. ඒකයි මම කිව්වේ කෙනෙක් ගන්න තාවකාලිකව බොහෝ නිකන් අමුතු විදිහේ සංදර්ශනයක් පවත්වනවා. හරියට නිකන් ගිනි කෙලි සංදර්ශනයක් වගේ, අර 31st night වගේ. බොහොම අලංකාරයි, බොහොම ප්‍රියජනකයි, කල් ගත කරන්න ආස හිතෙනවා. නමුත් මොකද්ද මේ ජීවිතයේ තියෙන ප්‍රශ්නේ? මේ ජීවිතයේ හැම එක රැයකින් තීරණය වෙන දෙයක් නෙමෙයි. ඒ විදිහේ දෙයක් නෙමෙයි මේ ජීවිතය කියන්නේ. ඊළඟට මේ ජීවිතයේ යම් කිසි විදියක කටුක ස්වභාවයක් තියෙනවා. හීන ලෝකවල විතරක් නෙමෙයි මේ ජීවිතය ගෙවෙන්නේ. අපිත් කැමැති ඇත්තනම හීන ලෝකෙක ඉන්න පුළුවන් නම්, නමුත් එහෙම බෑ. මේ ජීවිතයේ යථාර්ථයට බැසගත්තාම මේකේ කටුක ස්වභාවයක් තියෙනවා. එතකොට සඳහන් කරන මොකද්ද? අන්න මේ fairy tales, මේ සුරංගනා කතා වල ඔබ නොදකින දේ තමයි එතනින් අර ඉවර වෙන තැන තියෙනවනේ. ආයිදා ඉඳලා එහෙනම් සියල්ලෝ සතුටින් මේ විදියට කල්ගත කරා කියලා ඔහොම අවසන් වෙන කොටසක් තියෙනවනේ. අන්න එතනින් පස්සේ ටික ඔය කතාවේ පේන්නේ නැහැනේ. ඔය සුරංගනා කතාවේ කෑල්ලක් අඩුයි, කෑල්ලක් මිසින්. මොකද ඒ අඩු කෑල්ල අන්න එතනින් පස්සේ මොකද වෙන්නේ? අර විදියට නිකන් හොයාගෙන ගිහිල්ලා ලොකු අභියෝග හරහා ගිහිල්ලා මේ ජයගත්ත කුමාරිය සමග අන්න මේ විදියට කල් ගත කරා කියලා මේ සුරංගන කතාව අවසන් වෙනවා. නමුත් ඊට පස්සේ කොටස පාට් 2 ගැන හෙලා බැලුවොත් ආ මේ දෙන කොහොමද ජීවත් වෙන්නේ? අන්තිමට ඩිවෝස් වෙලාද දන්නෙත් නැහෙනේ වැඩි අහවර වෙන්නේ. අන්න ඒ කොටස නෑ මේ සුරංගන කතාවල, මේ fairy tales වල නෑ. නමුත් මේ යථාර්ථයේ මේ අපි ගත කරන මේ ජීවිතේ, අන්න මේ ඇත්ත ජීවිතේ, අන්න ඒකේ ඔය කොටසක් තියෙනවා. එතකොට ඒ කොටස කොහොමද අවසන් වෙන්නේ කියන එක විමසිය යුතු දෙයක්. අර විදිහට බොහෝ ගිනි කෙලි සංදර්ශන වගේ පවත්වන කට්ටිය කෙටි කාලයයි, කෙටි කාලයයි අර විදිහට මොකද අහස් කූරක් පත් වෙලා බොහොම ලස්සන ඉදිරිපත් කිරීමක් කරගෙන අහසේ ගිහිල්ලා පුපුරනවා. එච්චරයිනේ. ඊට පස්සේ උලන් නෑ. ඊට පස්සේ අර ඉරට්ට විතරක් බිමට වැටෙනවා. ඒක තමයි වැඩේ. එතකොට අර විදිහට ගොඩාක් අමුතු අමුතු සංදර්ශන පැවැත්වුවට මොකද? කාලෙත් එක්ක බැලුවොත් ඒවා ගොඩක් තාවකාලිකයි. ජීවිතයේ යථාර්ථයට බැසගත්තාම ජීවිතය කියන එක කටුකයි. එතකොට ඒ වගේ කටුක ජීවිතයකට මුහුණ දෙන්නේ කොහොමද? අර ලුණු කැඳ වගේ මේ ජීවිතේ ගත කරන්නේ කොහොමද කියන පරීක්ෂාව බොහෝ ශක්තිය අවශ්‍ය වෙන දෙයක්. බොහෝ ප්‍රඥාවක් අවශ්‍ය වෙන දෙයක්. එක්තරා විදියක බොහෝ පරිණත භාවයක් අවශ්‍ය වෙන දෙයක්. එතකොට අර ලදරුවන්ගේ පොඩි ක්‍රීඩා වගේ, සෙල්ලම් ගෙවල් වගේ යම් කිසි මාස කීපයක්, අවුරුදු කීපයක් ගත කරාට මොකද? අන්න එතනින් එහාට කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන එක අපි අපිට විමසලා බලන්න වටින දෙයක්. එතකොට ඒ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන විදිහෙන් අන්න ගුණ චරිතයක් ගොඩ නැගිලා, චරිත ස්වභාවයක් ගොඩ නැගිලා එනවා. මේ තැනැත්තා මොන වගේ කෙනෙක්ද කියලා ගොඩ නැගිලා එනවා. එතකොට අද කාලේ අන්න ගොඩ දෙනෙක්ට හඳුන ගන්න බැරි දෙයක්. අපි හරි ආකර්ෂණයක් අපිට දනවනවා අන්න අර මුල් කොටස. අර ගිනි කෙලි සංදර්ශනයක් වගේ බොහෝ අලංකාරයේ විචිත්‍රවත් දර්ශනේ අපිට හරි ආකර්ෂණීයයි. නමුත් කාලෙත් එක්ක ගෙවිලා යනකොට අන්න අර ජීවිතයේ යථාර්ථයට බැස ගන්නකොට ඒකට අපි කැමති නැහැ. ඒක අපි බොහොම කම්මැලි ස්වභාවයක්, ඒක ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් අපි තුල තියෙනවා. නමුත් ඇත්තටම අන්න ඒක තමයි නියම ජීවිතේ. ඒකට මුහුණ දීම තමයි නියම අභියෝගේ. ඒ අභියෝගයට මුහුණ දෙන විදිහ අනුව අන්න කෙනෙක්ගේ චරිත ස්වභාවය, කෙනෙක්ගේ ශක්තිය පරීක්ෂා වෙනවා. පරිණත භාවය පරීක්ෂා වෙනවා. ඉතින් ඔය වගේ දෙයක් තියෙනවා. එතකොට අන්න අපි තව මේ විදිහට අන්න පෙම්වතෙක් පෙම්වතියක් අන්න යම්කිසි විදියක සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තාම ඒක මුල් කාලෙදී බොහොම විචිත්‍රයි. පාට පාට ලෝකයක්, සුරංගනා ලෝකයක් තියෙනවා. නමුත් ඕක අවුරුද්දක් හමාරක් ගිහිල්ලා යම්කිසි විදියක අන්න අපි හිතමු කසාද බැඳගෙන කෙලවර වුණා කියලා, විවාහයක් කරගෙන කෙලවර වුණා කියලා. අන්න ඊට පස්සේ ගමන කොයි වගේද කියලා බැලුවොත්, අර යථාර්ථයට මුහුණ දෙනකොට ගමන කොයි වගේද කියලා බැලුවොත්, ටික කාලෙකින් චෝදනා තමයි ඉදිරිපත් වෙලා එන්නේ. දැන් ඉස්සර තරම් බලන්නේ නැහැ, දැන් ඉස්සර තරම් ආදරේ නැහැ, දැන් ඉස්සර වගේ නෙවෙයි වටපිටාවේ බලනවා කියලා ඔය විදිහට චෝදනාගිලෙන්න පුළුවන්. හරියට නිකම් මොකක්ද අර හැමදාම දකින කුකුලාගේ කරමලා වගේ වෙන්න පුළුවනි. නමුත් කාලෙත් එක්ක අන්න මේක නැවත නැවත පරීක්ෂා වෙනවා. හරියට නිකං අර මොකක්ද කියන්නේ අර දැන් ඔය තියෙන දුරකථන පැකේජස් දෙනවා තියෙන්නේ ප්‍රීපේඩ් පෝස්ට්පේඩ් කියලා ජාති දෙකක් තියෙනවානේ. එතකොට කලින් මුදල් ගෙවලා කාඩ් දාලා පාවිච්චි කරන කට්ටිය ප්‍රීපේඩ්, ඊට පස්සේ මාසේ අන්තිමට බිල එන කට්ටිය පෝස්ට්පේඩ්. එතකොට ප්‍රීපේඩ් කට්ටියට ඉතින් ලොකු ප්‍රමෝෂන්ස්, අන්න මෙන්න පැවිසි අතරක් ෆ්‍රී යූටියුබ් යන්න පුළුවනි, මෙන්න ෆේස්බුක් පැකේජ් එකක් දවස් 10ක කියලා ලොකු ප්‍රමෝෂන්. හරියට නිකන් අර යාළු වෙලා ඉන්න කාලේ වගේ. පෝස්ට්පේඩ් වුණ ගමන් මුකුත් එහෙම ප්‍රමෝෂන් නැහැ, මාසේ අන්තිමට මොනව කරත් බිල එනවා. මොකද හේතුව අන්න දැන් කමිටඩ්. දැන් ඉතින් අලුත්ෙන් ප්‍රමෝෂන් කරන්න දෙයක් නැහැ. දැන් කොහොමත් කමිටඩ්, පාවිච්චි කරත් නැතත් මාසේ අන්තිමට බිලේ. ඉතින් ඔන්න ඔය වෙනස තමයි තියෙන්නේ. එතකොට ලොකු දෙයක් ලං කරගෙන, ලොකු දෙයක් ලං කරගෙන ලොකු ගමනක් ගිහිල්ලා අපි තමු ගෙවල් දොරවල් හදලා එකතු වෙලා දරු මල්ලෝ හදාගෙන දරුවෝ ලොකු කරගෙන ওই විදිහට අවුරුදු 10ක් 15ක් 20ක් ගත කළා. නමුත් අර ආකර්ෂණීය හැම වෙලේම කෙනෙක් හොයනවා, මොකද්ද මදි වගේ ගතියක් දැනෙනවා. ඒක පිළිබඳ චෝදනාවක් නගනවා. ඒ විදිහේ ප්‍රශ්නයක් නැවත නැවත හිතට නගා ගන්නවා. නමුත් අන්න ජීවිතය යථාර්ථය. අන්න ෆේරි ටේල්ස් අතනින් ඉවර වුණාට ජීවිතේ එහෙම ඉවර වෙන්නේ නැහැ. චිත්‍රපටි අතනින් ඉවර වුණාට ජීවිතේ එහෙම ඉවර වෙන්නේ නැහැ. අන්න ලුණු කැඳ වගේ ජීවිතයක් තියෙනවා. ඒ ලුණු කැඳ වගේ ජීවිතේ කාගෙන කොහොමද යැපිලා ඉන්නේ කියන ප්‍රශ්නේ ගොඩක් පරිණත භාවයක් අවශ්‍ය දෙයක්, ගොඩක් ප්‍රඥාවක් අවශ්‍ය දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒ වගේ ගෙනෙටි බේම ගුණ චරිතයක් ගොඩ නැගිලා එනවා. ඒ ගෙදරක කීප දෙනා හරි වේවා, ඥාතීන් හිත මිත්‍රාදීන් හරි වේවා, මේ පුද්ගලයාට යම් කිසි ගරු බුහුමන් කිරීමක් සිද්ධ කරනවා. මොකද මේ අමාරු අපහසු දේවල් හරහා මේ තැනැත්තා ගමන් කරනවා. කෙටි කාලිනව නෙමෙයි දීර්ඝ කාලිනව, දුරින් නෙමෙයි ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. ඒ වගේම මේ ආකාරයකින් ප්‍රඥාවෙන් මෙනෙහි කරමින්, ඇස් වහලා නෙමෙයි, අන්ධභාවයක් නෙමෙයි, දන්නවා මේ කවුද, මේ කොයි විදිහටද කටයුතු කරන්නේ කියලා දන්නවා. ඉතින් ඔන්න ඔය වෙනස බලන්න, අර ප්‍රීපේඩ් පෝස්ට්පේඩ් වෙනස, පෙම් කරන කාලේ සහ අන්න බැඳගත්තට පස්සේ වෙනස, ඔන්න ඔය වගේ දෙයක් අපිට මේ වඩන ප්‍රතිපදාව තුළ දකින්න පුළුවන්. දැන් අපි හිතමු මේ විදිහට කෙනෙක්ට අපි මේ හුස්ම බලන්න කියලා ආරාධනාවක් සිද්ධ කරනවා. ඊළඟට පියවර බලමින් ඇවිදින්න සිහියෙන් කියලා ආරාධනාවක් සිද්ධ කරනවා. එතකොට ඕකට බැසගත්ත කෙනෙක්ට අන්න බොහොම විචිත්‍රව ටික කාලයක් පුරුදු කරනකොට හුස්ම පේනවා, බොහොම විස්තර සහිතව පේනවා. මේ හුස්ම බලන එක බොහොම නිකන් ප්‍රිය ස්වභාවයක් මේ තැනැත්තට දක්වනවා. මේක හොඳයි, මේ පැය හොඳයි, අමුතු විදියක නිකන් සූස්තියක මේ පැය මං ගත කරනවා කියන ආකර්ෂණයක් මේ තැනැත්තට තියෙනවා. හුස්ම පිළිබඳ සමහර විට පිටු 3-4ක් ලොකු විස්තරයක් ලියනවා. හරි, අන්න නිකන් අර මුල් අවදී අර පෙම් කරන අවදී වගේ තමයි. එහෙම නැත්නම් අර ප්‍රීපේඩ් කතා වගේ තමයි. නමුත් කාලෙත් එක්ක භාවනාවක් වැඩෙනකොට මොකද වෙන්නේ? දන්න ඒ බොහොම ප්‍රණීත විදියට තියුණ හුස්ම නීරස වෙලා යනවා. ඈ රචනෙ පටන් ගන්නෙම වාඩි වෙච්ච ගමන් තියුණ හුස්ම අතුරුදහන් වුණා කියලා වගේ තමයි පටන් ගන්න. එහෙම නැත්නම් සක්මන බොඳ වෙලා යනවා. සක්මන බොඳ වෙලා යනවා. මේ විදිහට නිකන් ලුණු කැඳ වගේ ගතියක්. කිසි ආකර්ෂණයක් නැහැ. ඔහේ ඉන්නවා නම් තමයි. සිහියක් තියුණා නම් තමයි. කියලා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් මේ තැනට ඉදිරිපත් කරනවා. ගොඩක් වෙලාවට ඔය දෙවනි ප්‍රකාශ ඉදිරිපත් වෙන්නේ චෝදනාමුකයෙන් තමයි. අයියෝ බලන්නකො ඉස්සර නම් හුස්ම මෙහෙම හොඳට පේනවා. දැන් පේන්නේ නැහැ. ඉස්සර නම් පැය හරියම සූස්තියක් තියෙනවා. දැන් මහා කම්මැලි ස්වභාවයක් තියෙන්නේ. මූසල ගතියක් තියෙන්නේ. මොනවාට මේක කරනවද මන්දා කියලා වගේ චෝදනාවක්, මගේ භාවනාව ඉස්සර තරම් හොඳ නෑ කියලා වගේ චෝදනාවක් මතෙලා එනවා. දැන් ඕක තමයි දියුණුව. ඕක තමයි පරිණත භාවය. ඕකට මුහුණ දීම තමයි නියම ප්‍රඥාවක්. අන්න ගැළපිලා එන අවස්ථාව. හරියට අර නිකන් අවුරුදු 20ක් 30ක් පවුල් කාලා දරුවෝ ලොකු මහත් කළා අර විදියට ගෙවල් දොරවල් හදලා ගොඩාක් දේවල් ලං කරගෙන තියෙනවා. නමුත් අපි හරි කැමති මුලා වෙන්න අර අර යම් කිසි අර කිටි කාලිනෝ දැකපු යම් කිසි රසයක් ඔස්සේ අර විදියට සංදර්ශනයක් ඔස්සේ මුලා වෙන්න හරි කැමති. නමුත් මේක තමයි නියම පරිණත භාවය. මේක තමයි නියම භාවනාවක වැඩිමක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අන්නේ වෙනස තේරුම් ගත්තොත් ඒ කෙනාට අන්න ලොකු ඉදිරියක් තමුන්ගේ ජීවිතේ මත වෙලා එනවා. ආ මේ විදියට මේ කම්මැලි ස්වභාවයක් මේ විදියට මේ නීරස ස්වභාවයක් මත වෙලාවිලා තියෙන එක හොඳයි. ඒක මගේ මේ ගමනේ ඉදිරියක් මේ භවනාවේ වැඩිමක් කියන එක මෙයාට නැවත නැවත මතක් කළ දිය යුතුයි. අර රචනය වුණත් ලියවෙන විදිය වෙනස් කරන්න. ওই විදියට නෙගටිව් විදියට නැතුව පොසිටිව් විදියට බලලා ලියන්න. ආ මේ විදියට මේ අවුරුදු 20ක් 30ක් පවුල් කෑවා. ආ මේ විදියට දේවල් අපි ලං කරගෙන තියෙනවා. මෙන්න බලන්න අපි හදපු ගේ. මෙන්න බලන්න දරුවෝ දෙන්නෙක් යම් කිසි විදියක විකාර කාර්යව නොවි තනියෙන් හිතන්න කල්පනා කරන්න පුළුවන් තත්වයකට ලොකු මහත් කරගෙන තියෙනවා කියලා අන්නේ විදිහේ බොහෝ වටිනා ළඟා කර ගැනීම කියලා අපිට වට කියන්න පුළුවන්. දරුවෙක් සාමාන්‍යයෙන් නිදහස හිතන්න පුළුවන් විදියට ලොකු මහත් කරනවා කියන්නේ මොකක්වත් ඇබ්බැහියකට බරපතල ඒ වගේ එකකට නතු නොවි ලොකු මහත් කරනවා කියන්නේ ලොකු දක්ෂකමක්. ඒකේ ක්‍රෙඩිට් එක දෙමාපියන්ට යනවා සෑහෙන දුරකට. මොකද හේතුව අමාරු වැඩක් මේ ලෝකේ. ඉතින් එන්නේ වගේ ළඟා කර ගැනීම වලට ඇස් වහන්න අපි හරි දක්ෂයි. ඒවා අමතක කරන්න අපි හරි දක්ෂයි වෙනුවට අන්න මොකක් හරි සුළු මොහොතක දෙයක් ඔස්සේ මුලාවටපත් වෙනවා. සුළු දෙයක් ඔස්සේ අපේ අවධානය අපි අරගෙන යනවා. අයියෝ මේ විදි පාටියක් දැම්මනම් මේ විදි ජොලි කරානම් කොච්චර හොඳද කියලා යම් කිසි දියක මුලාවක් හිත තුල නැగిලා එනවා. ඒ මුලාව නැවත නැවත අතහරීමින් අන්න ඒ මුලාව විනිවිද දකිමින් යථා ස්වභාවය දකින්න කරන ආරාධනාවක් තමයි මෙතන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ තමුන්ගේ ඒ ගුණත චරිතේ පෙන්නවා. මොකද මේගොල්ලෝ කියන දේ අහන්නෙම නැහැ. කන් යොමු කරන්නෙම නැහැ. අන්න මතක් කළා දුන්නා මේ මම මොන වගේ කෙනෙක්ද? මං මේ විදියට ඕගොල්ලන්ට බණ කියන්න හදලා තියෙනවද මීට කලින්? අනේ ඒක කියපු ගමන් ඔන්න කන් ඇරෙනවා. මන්න බණ අහන්න සූදානම් එනවා. අර කැලේ පැනලා ඉඳපු කට්ටිය අන්න පාරට එනවා. ඉතින් ඒ විවරෙන් තමයි ආහෙනම් මෙන්න වැඩේ මෙන්න මෙහෙම අන්ත දෙකක් තියෙනවා කියලා ඔන්න සූත්‍ර දේශනාව ඉදිරියට කරගෙන යනවා. පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මම නැවත නැවත මේ සඳහන් කරන්නේ මේක මේ කෙටි කාලීන උපයගත දෙයක් නෙමෙයි. ඇවිල්ලා මේ 이르දි ප්‍රාතිහාරයක් පාල උපයගත දෙයක් නෙමෙයි. ඒ වෙනුවට බොහොම කටුකයි. බොහොම අමාරුවෙන් බොහොම වෙහෙසෙන් තමයි මේක උපයගෙන තියෙන්නේ. ඒක උපය ගන්න ලොකු පරිණත භාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් අර හදිස්සි කාර්යයන්ට වේගෙන් යන කට්ටිය ඉන්නේ. වේගෙන් යන කට්ටියට කියන්න තියෙන්නේ ඔය වේගෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔච්චර හදිස්සි වෙලා හරියන්නේ නැහැ. සොලෝ එකේ ගිහිල්ලා බලමු. එමීට ගිහිල්ලා බලමු. මොකද කාලෙත් එක්ක කවුරු කවුරුත් තමුන්ගේ නිවැරදි ස්වභාවය විවර කරන සුළුයි. නිවැරදි ස්වභාවයේ දිග හරින සුළුයි. එයාට පොඩි ඉඩක් තමයි දෙන්න ඕනේ. පොඩි වේදිකාවක් තමයි දෙන්න ඕනේ. ඔන්න නටපන් කියලා දුන්නාම අනේ ඉතින් හොඳ නර්තනයක් ඉදිරිපත් කරනවා. ඈ කාලෙත් එක්ක ওই නර්තනයේ යථා ස්වභාවය අපිට දැක ගන්න පුළුවන්. හරියට නිකන් අර බෝධිසත්වයන් වහන්සේ අර රජමාලිගාවෙන් නික්මිලා යන්න කලින් අර බොහොම නර්තන ශිල්පීන් ඇවිල්ලා ඒ ආකර්ෂණීය කාන්තාවන් ඇවිල්ලා සංගීත රාව නර්තන ගීත ගායන ඉදිරිපත් කරනවා. නමුත් අන්න බිත්‍ය දිහා බලාගත්තොත් මොකද වෙන්නේ? අන්න ටික වෙලාවකින් වැටිලා ඒ මේ අත පෙරලිලා ඒගොල්ලොත් නිදි. අන්න නැවත හැරිලා බැලුවාම පේනවා යථා ස්වභාවය මෙන්න මේ පුයර ගල්වගෙන මේ විදියට ලස්සනට මේකප් දාගෙන නටපු කට්ටියගේ දැන් ස්වභාවය කොහොමද? එහෙම නැත්නම් අර අනුරුද්ධ හාමුදුරුව අන්න මොකද කරන්නේ? දිව්‍යාංගනාව ටිකක් හරි ලස්සනයි. අනේ සුදු පාට වුණා නම් හොඳයි කිව්වහම ඔක්කොම සුදු පාට වෙනවා. ආභරණයි ඇඳුනුයි හැමේ පාටයි ඔක්කොම. රත්රං පාට වුණා ගුවහම රත්තරම් පාට වෙනවා. රතු පාට වුණා නම් හරි ගුවහම රතු පාට වෙනවා. එක්කෙනෙක් නටනවා, එක්කෙනෙක් සංගීත රාව ඉදිරිපත් කරනවා, එක්කෙනෙක් ගීත ගායනා කරනවා, හරිම ආකර්ෂණීයයි. නමුත් ඔන්න විටෙක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බිම බලා ගන්නවා. බිම ගලා ගත්ත ගමන් ඔන්න අර දර්ශනේ විචිත්‍ර ගතිය නැති වෙලා යනවා. ඒ පිරිස අතුරුදහන් වෙනවා. ඉතින් ඕක තමයි වැඩි ඕක කාලෙත් එක්ක යථා ස්වභාවය ඒ කවුරු කවුරුත් ගෙනහැර දක්වනවා. තමුන්ගේ නියම චරිත ස්වභාවය විදහ දක්වනවා. ඒ විදහ දැක්වීමට පොඩි ඉඩකඩක් විතරයි අවශ්‍ය. ඒකට පොඩි ඉඩකඩක් විතරයි අවශ්‍ය. ඉස්සර මගේ යාළුවෙක් ඉඳියා යනවා මේ මොකද ඉන්ලෝස්ලාගේ ගෙදර යනවා, නැන්දම්මලාගේ ගෙදර යනවා. මඤ්ඤොක්ක ටිකක් අරගෙන ගිහිල්ලා අන්න මාමාව ඉස්සෙල්ලා හම්බුනොත් මාමට කියනවා මෙන්න මාමේ මම මඤ්ඤොක්ක ටිකක් ගෙනවා මාමට. ඊට පස්සේ නැන්දා හම්බුනොත් නැන්දට කියනවා මෙන්න නැන්දේ මම මඤ්ඤොක්ක ටිකක් ගෙනවා නැන්දට. ඊට පස්සේ කෙල්ලව හම්බුනොත් කෙල්ලට කියනවා මෙන්න මම ඔයාට මඤ්ඤොක්ක ගෙනාවා. හරි, දැන් අවුරුදු බර ගානකට කලින් දැන් ඉතින් කසාද බැඳගෙන දැන් ඉතින් දරුව දෙතුන් දෙනෙක් ඉන්නවා. දැන් ඔය මඤ්ඤොක්ක කතාව අහනවද ඔය කට්ටිය? දැන් දන්නවා මූගේ මේ මූට උමනාවට ගෙනාවු මඤ්ඤොක්ක එකකුත් නෙමෙයි. සමහර විට ගෙදරින් ගෙදර මිනිස්සු බලේ ඇඟේ ගහලා අමාරුවෙන් තමයි එවලා තියෙන්නේ. අන්න හම්බෙන හම්බෙන කාට කියනවා මේ ඔයාට තමයි මම මඤ්ඤොක්ක ගෙනාවේ. ඔන්න වගේ ගුරුණ චරිත තමයි අපි ගොඩනගා ගන්නේ. ඕවා ඉතින් අර කටෙන් නෙමෙයි හිනා යන්නේ කාලෙත් එක්ක අන්න දැන හඳුන ගන්නකොට. ඒ වගේ කට්ටිය නිකරුණේ නිග්‍රහ ලබනවා. මේ තැනත්තා ඇත දෙයක් කිව්වත් ගණන් ගන්නේ නැහෙනේ. ඇත දෙයක් කිව්වත් ගණන් ගන්නේ නැහැ. මොකද්ද හේතුව? මේ වගේ එකෙක් නෙමෙයි කියන්නේ. මේ වගේ කෙනෙක් මේ කියන්නේ. ඒ පදනම මත තමයි අන්න මිනිස්සු මේ පුද්ගලයා දිහා බලන්නේ. එතකොට අහේතුකව නිකන් මේ එහෙම වැඩක් ඇති දෙයකටත් නෙමෙයි. ඔය මඤ්ඤොක කිලෝ එකක් අරන් ගියා කියලා ඕකෙන් ළඟා කරගන්න පුළුවන් දෙයක්වත් නැහැ. නමුත් අන්න අර කියන වචනේ නිකන් අර පිරිහීමටපත් වෙනවා. තාවකාලිකව නම් රවට්ටන්න පුළුවන්. තාවකාලිකව නම් තේරෙනවා යකෝම මට මඤ්ඤොක කිලෝ එකක් අරන් ඇවිල්ලානේ. වෙන කෙනෙක් එහෙම කරන්නේ නැහැනේ කියලා වගේ හිතෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීනව අන්න කවුරු කවුරුත් තමුන්ගේ යථා ස්වභාවය විදහ දක්වන සුළුයි. යථා ස්වરૂපේ විදහ දක්වන සුළුයි. අර මුලදී එච්චර ආකර්ෂණයක් නොදැක්කපු කෙනෙක්, මුලදී එච්චර ආකර්ෂණයක් නොපෙන්නපු කෙනෙක් අන කාලෙත් එක්ක තේරුම් ගන්නවා මෙයා මේ විදිහට ගනුදෙනු කරන කෙනෙක්, මෙයාගේ මේ වගේ ගුණ චරිතයක් තියෙන කෙනෙක්. ඉතින් ඒක අපි දියුණු කරගන්න, ඒක අපි ගොඩනගා ගන්න යම්කිසි පරිණත භාවයක්, යම්කිසි දීර්ඝකාලීන ආයෝජනයක් අපිට අවශ්‍ය වෙනවා. ප්‍රകൃතියේ ඒ විදිහට යම් යම් විදිහක කල්ගත කරන්න වෙනවා. ඉතින් කාලෙත් එක්ක අන්න නියම ස්වභාවය මතුවලා එනවා. ඉතින් ඒ විදිහේ ගුණ චරිතයක් අපි අපිටත් ගොඩ ගන්න පුළුවන්, ගොඩනගා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ නිකන් වැඩක් ඇති දේවල් වලට නෙමෙයි. එහෙම නිකන් වටිනකමක් තියෙන දේවල් වලට නෙමෙයි මේ වගේ වංක භාවයක් අපි ඇති කරගන්න. මේ වංක භාවයෙන් ළඟා කරගත්ත දෙයක්වත් නැහැ. නමුත් නිකන් අර ඔහෙ නිකන් ආවට ගියාට කරනවා ඒ කටයුතු. නිකන් අමුතු නිකන් ආවේශකින් වගේ කරනවා ඒ කටයුතු. ඇයි ඒක කරේ? මොකටද ඒක කරේ? මොන අර්ථෙන්ද ඒක කරේ කියලා විමසල බැලුවොත් එහෙම අර්ථෙකුත් නැහැ. කරලා ළඟා කරගත්තේකුත් නැහැ. හිතනවා මම මොනව හරි දියුණු කරගත්තා. හිතනවා මම මොනව හරි ලං කරගත්තා කියන අන්න අර කෙටි කාලීන මුලාවක් තමයි ඔතන තියෙන්නේ. ඒ නිකන් අර එහෙම කටයුතු කරන කට්ටිය ඉන්නවනේ. නිකන් මේ අවශ්‍යතාවයකුත් නැහැ. ඈ ඒකේ ඇති දෙයක්කුත් නැහැ. ලං කරගන්න දෙයක්කුත් නැහැ. නමුත් මොකද්දෝ එකක් හින්දා ඒවා පිටිපස්සේ ඇදිලා යනවා. අර ත්‍රිපිටකයේ අර කතාවක් තියෙන මොකද්ද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහා රාත්‍රියක පොය දවසක මුඩු කරපු හිසින් අලුත මුඩු කරපු හිසින් කියලා දැන් සඳහන් වෙන්නේ. අන්න මේ එලි මහානක භාවනාව ඉන්නවා. එතකොට නිකන් හඳ පායලා අර තට්ටේට එළිය වැටිලා තට්ටේ දිලිසෙනවා කියන එක හිතා ගන්න පුළුවන්. මේ අහසේ ගමන් කරනවා යක්ෂයෝ දෙන්නේ. එක එක බලනවා. අප්පා අර ශ්‍රමණයාගේ තට්ටේ බලන්නකෝ. මට ඒකට පහරක් ගහන්න හිතෙනවා. අනිත් කෙනා කියනවා එපා එපා. ඒ ඔය මහා අනුභව සම්පන්න ශ්‍රමණේක්. ඔය අනවශ්‍ය වැඩන්නේ වැඩක් නැහැ නේ ඔක් කරා කියලා. ඒක කරන්න එපා. දෙවෙනි වරත් කියනවා. නෑ මට ඒ උනාට ගහන්නම හිතෙනවා. තුන්වෙනි වරත් කියනවා. ඒත් එපා කුවට අහන්නේ මට ගහන්නම හිතෙනවා. කියලා මොකද ගහන්නේ අන්න නිකන් මේ කොහෙවත් ඉඳපු අය මේ හාමුදුරුවන්ගේ ඔළුවට ප්‍රහාරයක් එල්ල කරනවා. ප්‍රහාරයක් එල්ල කරපු ගමන් අන්න ඒ ප්‍රහාරෙත් එක්කම කියනවා දැවෙනවා දැවෙනවා කියලා. එතනින් චුත වෙලා ගිහිල්ලා අන්න නිරයේ උප්පත්තිය ලැබුණා ලැබුවා කියලා සඳහන් වෙනවා. මේ වැඩක් ඇති වැඩකට නෙමෙයි. මොනවා හරි තේරුමක් ඇතුව කරා නම් කමක් නැහැ. අන්න මේ නිකං තට්ටේ දැකලා නිකං දිලිසෙනවා දැකලා නිකං හඳ එළියට මේ ආපු අදහස. ඉතින් ඔයගේ ඒවා කොතේකුත් කරලා ඇති. කොතේකුත් කරලා ඇති. අර පහුගිය කාලෙක තිබුණ මොකද්ද? අන්න කොල්ලෝ ටිකක් උකුස් එක් කලලා පිහාට පිහාට ගලවනවා එකින් එක. අර සතා විලාප තියනවා. ආවක වීඩියෝ කරලා Facebook ද කොහෙද දාලා. වැඩක් ඇති වැඩක මරාගෙන කයවනම් ඒක මොකක් හරි විදියක අපිට කිව්ව හැකි ප්‍රයෝජනයක් ගත්තා කියලා හරි අඩුම ගන්න. එහෙම දෙයක්වත් නැහැ. නිකං මේ තේරුමක් නැතුවට නිකං මේ තියෙන කුලප්පුවට මේ කරන්නේ. ඉතින් ওই වගේ කුලප්පුනේ අපිල තුල තියෙන්නේ. ඒ කුලප්පුව හැම වෙලේම අර කෙටි කාලීන මුලාවක් ඇති කරන සුළුයි. කෙටි කාලීනව කොහේ හරි දිහාවකට අරගෙන යන සුළුයි. එහෙම නැත්තම් සඳහන් වෙනවා ওই විනය පොතේ තමයි මේ වගේවා තියෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩලා අන්න දවල් දාහනේ පිණ්ඩපාතේ අරගෙන අන්න පිණ්ඩපාතේ ගත්තාම එනවනේ අමුතු නිකං මත්ගතියක්. ඔය විදිහට ඔය මොකද්ද ඒකට කියන්නේ විකාල භෝජනේ රකින්නකොට ඒ විදිහ කාලයක් කරනකොට තේරෙනවා අන්න මේ ආහාර ගත්තාම ලොකු නිකං මතියක් එනවා. වැඩ කටයුතු එහෙම ලොකුවට කරගන්න බෑ. හිතන්න කල්පනා කරන්න බෑ. අර මුළු ශරීරෙම තියෙන ලේ ධාතුව මොලේ තියෙන ඒවත් එක්ක ඇදලා අර ආහාර දිරවීම ක්‍රියාවලියට යනවා වෙන්න පුළුවන්. කෙසේ නමුත් අන්න ඒ වෙලාවට මේ සාමාන්‍යයෙන් පොතේ සඳහන් වෙන්නේ ඔන ගහක් මුල ටික වෙලාවක් විවේකින් වැඩ ඉන්නවා. ගහක් මුල පොඩි අපි කියන්නේ නැප් එකක් දාගෙන ඉන්න ඔන්න වගේ විදිහක් තමයි ඒ දවස්වල තියලා තියෙන චාරිත්‍රය. මේ කොහෙවත් යන හාමුදුරු කෙනෙක් මේ පිණ්ඩපාතේ කරගෙන ආපු හාමුදුරු කෙනෙක් මේ විදිහට දාමුන්ගේ දවල් දාණේ වළඳලා ගහක් මුල වැඩ ඉන්නවා. සමහර විට පොඩ්ඩක් සැතපීලා ඉන්නවා. එතකොට මේ කැලේ යන ගෑනු කෙනෙක් දර කඩන්න ආපු කෙනෙක් යම් කිසි විදියක පලා නෙලන්න ආපු කෙනෙක් මොකද කරන්නේ? අන්න අර Brahmacharya වසන අර විදියට ප්‍රතිපදාවක දෙන අර හාමුදුරුවන්ගේ උඩ ගිහිල්ලා වාඩි වෙනවා. මොකෝ මේ පිරිමි හොයාගන්න බැරුවද? එහෙම එකක් නැහැ. පිරිමි හොයාගන්න බැරුව නෙමෙයි, පඳුරකට ගලකින් ගැව්වොත් ඔය ආරාධනාවට කැමති 4-5 දෙනෙක් එළියට දුවගෙන එයි. නෑ එහෙම එකක් නෑ. නෑ මේ Brahmacharya රකින්නවානේ. ආ ඒක තමයි මේ කඩන්න උමනාව තියෙන්නේ. ඒකට තමයි මේ හානි කරන්න උමනාව. ඒ වගේ වැඩ තමයි තියෙන්නේ. අර මේ කිසිම වැඩක් ඇති දෙයකට නෙමෙයි. ප්‍රයෝජනයක් සලකලා නෙමෙයි. අර නිකන් දැක්ක පමණට ගලක් ගහනවා. නිකන් තට්ටේ දැක්ක පමණට ගහන්න හිතෙනවා. අර උකුස්සාව දැක්ක පමණට මේ විදියට වද දෙන්න හිතෙනවා. මේ Brahmacharyaක් රකින්න හාමුදුරුවෝ දැක්කහම ඒක කඩලා බිඳලා දාන්න හිතෙනවා. ඔන්න ඔය වගේ විකෘති සිතුවිලි, ඔය වගේ විකෘති හැඟීම් ඔස්සේ මුලාවටපත් වීමක්. මේ දේවල් බොහොම තාවකාලිකයි. ඒකෙන් ලබන ආශාදයක් කියලා ඇති දෙයක්වත් නැහැ. නමුත් අන්න මොකද වෙන්නේ? අන්න ඒවා ඔස්සේ නැවත නැවත ගමන් කරනවා. ඒවා ඔස්සේ ගමන් කරාම අන්න මොකද වෙන්නේ? විවිධ විකෘති ස්වභාව ඇති වෙන්න පුළුවන්. විවිධ මුලාවල් ඇති වෙන්න පුළුවන්. විවිධ කැලල් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒවායින් මිදිලා ඒවොස්සේ යන්නේ නැතුව, ඒවොස්සේ මුලා වෙන්නේ නැතුව මෙන්න මේ ප්‍රතිපදාව දිහාවට හැරෙන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එක්තරා විදිහක අර එක වෙලාවක ප්‍රකාශ කරනවා හරි අගන දේශනාවක්. එතන බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා මෙන්න මේ ගස දිහා නෙමෙයි මේ කැලේ දිහා බලන්න කියන ආරාධනාව සිද්ධ කරනවා. මොකද කැලයක් දිහා බැලුවට කැලේට නෙමෙයි අපේ අවධානය ගන්නේ. එතන තියෙන මහ රූස ගසක් තියෙනවා නම් ඒක තමයි අපේ අවධානය ගන්න දේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගස දිහා බලන්න එපා, ඔක විනිවිද කැලේ දිහා බලන්න. මොකද හේතුව ඔන්න ඔය කැලේ තුලින් තමයි නියම අනතුර ගැලපිලා එන්නේ. මේ කෙලෙස් වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරය දිහා බලන්න. මේ තාවකාලිකව ඉදිරිපත් වෙන මුලාව දිහා බලන්න එපා කියන යෝජනාව සිද්ධ කරනවා. ඒ විදිහේ විනිවිද දැකීමකට ආරාධනාවක් කරනවා. මොකද අන්න අර පිටිපස්සේ තියෙන දේයින් තමයි නිවැරදි අනතුර මතු වෙලායින්. අර විදියට ගහකට ගහක් තමයි අපි අවධානය ගන්නේ, ගහක් තමයි අපි මුලා කරවන්නේ. නමුත් ඒක විටි පස්සේ ලොකු කැලයක් තියෙනවා. ඒ කැලේ විභවය තියෙනවා. ඒ වගේ ගස් දහස දහස් ගණනක් නැවත හදන්න පුළුවන් විභවයක් ඒ කැලේ තුල තියෙනවා. එතකොට මේ ලෝකයේ විවිධ අරමුණු අපිට ගන්න පුළුවනි. ඒ අරමුණු ඔස්සේ මුලා වෙන්නත් අපිට හරිම පහසුයි. තාවකාලිකව නැවත නැවත එක එක දේවල් ඔස්සේ මුලා වෙනවා. ඒ මුලා වීම හරි පහසුයි. ඒ විදිහ අවධානයක් සහිතව කටයුතු කිරීම හරි පහසුයි. ඉතින් ජනමාධ්‍ය කියන්නේ ඕක තමයි. සෝෂල් මීඩියා කියන්නේ ඕක තමයි. ඊට පස්සේ අපි හිතමු මොනවද ආණ්ඩු වලින් කරන්නේ, තෝ තමයි. ඔය විදිහේ දේවල් ඔස්සේ තමයි මිනිසුන්ගේ අවධානය ඇති කරවන්නේ. බියක් හදනවා, බියක් හදනවා. ඊට පස්සේ අපි බේරගන්නම් කියලා හදපු කෙනාම තමයි ඉදිරිපත් වෙන්නේ බේරගන්නත්. ඔන්න එහෙනම් අපි වැක්සීන් කරලා ඔබ ළඟ බේරගත්තා කියලා ඉදිරිපත් කරනවා, ඈ අදහසක් ගෙන හැර දක්වනවා. ඉතින් ඕක තමයි රාජ්‍ය පාලනය කියන්නේ, ඕක තමයි ජනමාධ්‍ය කියන්නේ, ඕක තමයි ඇඩ්වර්ටයිසින් කියන්නේ. ඉතින් ඕවා තමයි වැඩ. ඉතින් ඒ අතරේ අන්න කොයි විදිහටද අපි අවධානය තියන්න ඕනි කියන මඟ පෙන්වීම තමයි බුදු කෙනෙක් සිද්ධ කරන්නේ. කියනවා මෙන්න මේ ඇට් ඒරියා වනේ එක වැඩ ඉන්නවා. කියනවා මහණෙනි මේ කොළ මිටක් මම අතර ගත්තා, ඇට් ඒරියා කොළ මිටක්. මේ මගේ අතේ තියෙන කොළද වැඩි නැත්නම් මේ කැලේ තියෙන කොළද කියලා කියනවා. අනේ ස්වාමීනි අතේ තියෙන්නේ බොහොම චුට්ටයි, කැලේ කොළ තමයි වැඩි කියලා ප්‍රකාශ කරනවා. එතකොට කියනවා එන්නේ වගේ තමයි මේ ලෝකේ නොයෙකුත් විචිත්‍රවත් දේවල් තියෙන්න පුළුවන්. ලෝකේ නොයෙකුත් දේවල් තියෙන්න පුළුවන්. ඒවා මම දන්නවා. මගේ නුවණට ඒවා මට හසු වෙනවා. නමුත් මම ඒවා උඹලට කියන්නේ නැහැ. කියන්නේ නැහැ. මොකද හේතුව අන්න මේ ධර්මයට අවශ්‍ය ටික මේ අතේ තියෙන කොළමිට වගේ, මේ ප්‍රතිපදාවකට අවශ්‍ය ටික මේ අතේ තියෙන කොළමිට වගේ, තමුන්ගේ හිත නිවා ගැනීමකට අවශ්‍ය ටික මේ අතේ තියෙන කොළමිට වගේ. අන්න ඒක විතරයි මම ප්‍රකාශ කරන්නේ කියලා සඳහන් කරනවා. සමහර වෙලාවට කියනවා පුරුෂයෙක් මේ විදියට විලක් ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඉඳියා. ඔන්න එතනතර පේනවා ඈතින් මහා යුද සේනාවක් එනවා. අර විදියට ඈත් අස්සයෝ ඉන්න, ඇත්තු අස්සයෝ රත පාබල. ඔන්න ඔය විදියට චතුරංග සේනාවක් මේ තැනැත්තට පේනවා. මේ පොකුණ දිහාවට එනවා. ඇවිල් ඇවිල්ලා අර විදියට රණ බෙර හඬෝගන මහා තේජසින් ඇවිල්ලා මේ සේනාව නෙළුම් දණ්ඩක් ඇතුළට රිංග ගත්තා කියලා සඳහන් කරනවා. එහෙම මේ දර්ශනය දැක්කට පස්සේ මේ පුරුෂයා හිතනවා අයියෝ ඒකාන්තයෙන් මම නම් පිස්සෙක්. ඒකාන්තයෙන් මේ ලෝකේ නොදැකිය යුතු දෙයක් මම දැක්කා කියලා මේ තැනැත්ත මොකද කරන්නේ? ඉස අත බැඳගෙන අන්න තමුන් ඉඳපු නගරයට දුවගෙන ගිහිල්ලා කියනවා මම නම් පිස්සෙක්, මම නම් මේ විදිහේ මේ ලෝකේ නොදැකිය යුතු දෙයක් දැක්කා. ඉතින් මිනිස්සු අහන මොකද දැක්කේ? මේ විදිහට සේනාවක් ඇවිල්ලා නෙළුම් දණ්ඩක් ඇතුළට රිංග ගත්තා. අනිවාර්යෙන් උඹ නම් පිස්සෙක් තමයි මචං කියලා කියනවා. උඹ නම් මේ ලෝකේ නොදැකිය යුත්තක් තමයි මචං දැක්කේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා නමුත් මේක උන දෙයක් තමයි මේ තැනත්ත දැක්කේ. මේ ලෝකේ මේ විදිහේ අමුතු මායාකාරී දේවල් තියෙන්න පුළුවන්. ඒවට අවධානය යොමු කරන්න එපා. ඒවා මෙනෙහි කළා අවසන් කරන්න බෑ. ඒ වෙනුවට මෙන්න මේ නිවැරදි තැන අවධානය තියන්න. අන්න කියලා නිවැරදි තැනක් පෙන්වනවා. මේ මහා නිකන් විචිත්‍රවත් කතාවක් කියන්නේ. මේ විදිහේ සේනාවක් ඇවිල්ලා මේව නෙළුම් දණ්ඩක් ඇතුළට රිංග ගත්තා. දැන් ඕක අහුවාම කට්ටිය ඉතින් ඕකනේ හොයන්න යන්නේ. දැන් කොහොමද දන්නේ එහෙනම් මේක උනේ කියලා? දැන් ඔන්න ත්‍රිපිටකය කියවන්නත් එළඹෙන්න පුළුවන්. මොකද්ද මේ මැජික් එක කියලා හොයාගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කතාව කියලා කියන්නේ ඔවගේ දේවල් වලට අවධානය යොමු කරන්න එපා. ඔවගේ දේවල් ඔස්සේ කතා බහ ගත කරන්න එපා. මේ වෙනුවට මෙන්න මේ විදිහට හිතන්න. අන්න හිතන්න කල්පනා කරන්න ඕනේ විදිහ පෙන්눔 කරනවා. කොයි විදිහට අවධානය යොමු කරන්න ඕනේ කියලා පෙන්눔 කරනවා. කියනවා මේ දුකයි කියලා හිතන්න. මේ දුකට හේතු එයයි හිතන්න. මේ දුක නැති කරා නම් යහපති කියලා හිතන්න. මේ දුක නැති කිරීමේ මාර්ගය මොකද්ද කියලා හිතන්න. ඔය ටික විතරක් හිතන්න. ඔන්න ඔය කොළ මිට විතරක් ඔබට ඇති කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔය ඇට් ඒරියා වනේකින් කොළ මිටක් අරගෙන තමයි කියන්නේ. එතකොට මේ ධර්මයේ තුලත් අපි හිතමු දැන් අපිට ත්‍රිපිටකයක් කියලා ලොකු විස්තර කන්දරාවක් තියෙනවානේ. දැන් ওই ටිකනේ කොළමිට විදිහට ඔතෙන් දිපෙන්නන්නේ. ආ නමුත් තවත් විස්තරයක් කිව්වොත් ওই ත්‍රිපිටකේනොත් මෙන්න මේ ප්‍රතිපදාව කියන දෙයට අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය සිහිය පිහිටෝන ඔන්න ඔය අපි කරන මේ පූණුව පමණක් ඇති. ඒ කොළමිට විතරක් අරගන්න. අර ගොඩාක් විස්තර තොරතුරු තියෙනවා තමයි. ඒවා මේ දස දහස් ගණනකට ප්‍රකාශ කරපු දේවල්. තැන් තැන්වල හැම එකාටම කොළ මිට මිට ගානේ බෙදපු ටික ඔක්කොම එකතු කරලා තියෙනවා. ඉන්ටර්නෙට් එකට ගියාම එක වචනයකට සම්බන්ධ ඔක්කොම අදහස් ටික හොයාගන්න පුළුවන්. ඔන්න අටුවා ටීකා සහිතව. නමුත් අර එක්කෙනෙක්ට එක මිටයි දීලා තියෙන්නේ. මේ මිට දීලා යවල එතනත්ත තමන්ගේ ප්‍රශ්නේ නිදහස් වුණා. අයි බුදුන් දකින්නවත් මගේ අපේක්ෂාවක් නැහැ. මට අවශ්‍ය දේ ලැබුණා කියලා නික්මිලා යනවා. නික්මිලා යනවා. ඒ විදිහේ ඉතිහාසයක් තමයි තියෙන්නේ. ඒ විදිහේ ඉතිහාසයක තමයි ඔය ගොඩ නැගිලා ඇවිල්ලා තියෙන්නේ ඔච්චර ගොඩක්. එතකොට ඒකිනුත් අන්න මේ ප්‍රතිපදාවට මෙන්න මේ කියන මිට ඇති, මෙන්න මේ කියන සිහිය සහ ඒ පුහුණු ඇති. ඉතින් ඒක ලං කරගත්තා නම් අන්න අපි නිවැරදි අවධානයක් යොමු කරා වෙනවා. අන්න මේ දුක, මෙන්න මේ දුකට හේතුව මේ දුක නැති කිරීම, මෙන්න දුක නැති කිරීමේ මාර්ගය සිහිය කියලා. ඔකට කෙලින්ම ලේබලයක් ගහන්න පුළුවන්. සිහිය පුරුදු කරන කෙනාට ওই ප්‍රතිපදාව වැඩෙනවා. අන්න ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහේ ප්‍රමාණිකුත් ඇති. මේ ගැන අවධානය යොමු කරන්න, මේකට තැන දෙන්න. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මේ පැවිදි වෙච්ච කට්ටිය චෝදනා කරනවා. කියනවා බුදුරජාණන් වහන්සේට කියනවා මම යනවා සිවුරු ඇරලා. ඇයි? මට කිව්වේ නෑ මේ ලෝකේ අන්තයක් තියෙනවද නැද්ද කියලා. මට කිව්වේ නෑ මේ ලෝකේ සදාකාලිකද නැද්ද කියලා. මට කිව්වේ නෑ මේ සත්‍යය මරණයෙන් මත්සේ ඉන්නවද නැද්ද කියලා. මට කිව්වේ නෑ මෙන්න මේ විදිහ තොරතුරු. මේ ආත්මය කියන සංකල්පේ ලෝකය කියන සංකල්පේ මත පදනම් වෙලා අහන ප්‍රශ්න 10 ඔය කියන්නේ. ඒක අහලා කියනවා මට කිව්වේ නෑ. දැන් උත්තරයක් දෙන්න ඕනේ. දැන් උත්තරයක් දුන්නේ නැත්නම් දැන් සිවුර ඇරලා යනවා කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතින් ඵලයක්. මම මොකෝ පැවිදි කරගන්නකොට කිව්වද ওই ටිකට මම උත්තර දෙනවා කියලා. ඒ විදිහේ අමුතු විදිහේ ප්‍රශ්නයක් අහනවා. මොකද ඔය ප්‍රශ්නේ ඇහුවෙම අන්න අර මුලාව තුලින් අර මහා විචිත්‍රවත් දර්ශනයක්. අර විදිහේ චතුරංගනීය සේනාවක් ඇවිල්ලා නෙළුම් දණ්ඩක් ඇතුළට වැද ගන්නවා. ඒක ගැන හරි අපි ආකර්ෂණයක් අපිට දනවනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියන ඕකම තමයි මේ තණ්හාවේ ක්‍රියාව. ඕකම තමයි හේතුව. අන්න මේ අවධානය යන්නේ අර වගේ දේවල් පිටිපස්සේ, අර වගේ විචිත්‍රවත් දේවල් පිටිපස්සේ. ඉතින් මේ ලෝකේ මිනිස්සු මේ පාටි දාගෙන, සින්දු කියාගෙන, සංගීත වාදන කරගෙන ඉන්න එක අහන දෙයක් නැහැනේ. ඉන්න එක අහන දෙයක් නැහැ. ඒගොල්ලෝ මෙන්න මේ කියන මුලාවසේ තමයි කටයුතු කරන්නේ. අර මේ ශාසනේ පැවිදි වෙච්ච හාමුදුරු කෙනෙකුත් ඇවිල්ලා කියනවා මේවට උත්තර දුන්නේ නැත්තම් මං සිවුර ඇරලා යනවා. පැවිදිලා තියෙන්නේ මෙයා වෙන වැඩකට. පැවිද්දම පාවා දීලා මේ කියන්නේ. ආ සිවුර ඇරලා යනවා. ආ ඉතින් යන්නේකමයි හොඳ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මොකද ඕ වගේ පොරොන්දුවක් මම දීලා නැහැ. ඕකම තමයි මේ 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 තියෙන තණ්හාවේ දෝෂේ. මේ ප්‍රශ්නේ ඇහෙන්නේ මේ දේ තුලින්. දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන මෙන්න මේ ප්‍රතිපදාව ඔස්සේ හිතුවා නම්, එහෙම නැත්නම් මේ වර්තමාන මොහොත කියන දේ වැළඳ ගත්තා නම් ওই ප්‍රශ්නේ ඉඩක් තියෙන විදිහක් නැහැ. ඉතින් ලෝකයාට කොහොමද අපි දුක් දොස් කියන්නේ මේ විදියට සංදර්ශන ඔස්සේ ගමන් කරාට? මේ මිනිස්සු මේ විදියට මුලාවට පත් වුණාට අපි කොහොමද දොස් කියන්නේ? ඒ මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඒක. ඒගොල්ලෝ තාම ආදීනෝ දැකලා නැහැ. සමහර කෙනෙක් කියනවා මම නම් ඇති වෙන්න ආදීනෝ දැකලා තියෙනවා. මම හොඳට පිලිස්සිලා තියෙනවා. නමුත් අර තාමත් අර පොඩ්ඩක් පෙරේතකම තියෙනවා. කමක් නැහැ. පිලිස්සිලා බව තේරෙනවනේ ඒක ලොකු දෙයක්. මේ විදිහට ප්‍රාර්ථනා දිනුනට ඒවා බොඳ වෙන බව තේරෙනවනේ ඒක ලොකු දෙයක්. එක්තරා විදිහක පරිණත භාවයක් මේ කියන්නේ. සමහර විට අවුරුදු 60-70ක පරිණත භාවයක් අන්න යම් කිසි විදිහක කිටි කාලයක් තුල මෙතන තිරෙනව අවුරුදු 25න් 30න් එනවා ජීවිත අත්දැකීම්. වෙන මොකුත් මැජික් එකක් නෙමෙයි, වෙන මොකුත් දෙයක් නෙමෙයි. අන්න අර විදිහේ ප්‍රඥාවක් ඒ දැනත තුල වැඩෙනවා. පිලිස්සිලාම තමයි සමහර වෙලාවට. පිලිසිලාම තමයි අර විදිහ තාවකාලික දේවල් ඔස්සේ මුලාවට පත් වුණාට වැඩක් නෑ වැඩක් නෑ ඒවා අර විදිහ ආකර්ෂණයක් අපිට දනවන්නේ නෑ ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ආර්ය විනයට අනුව ගීතය කියන්නේ හැඬීමක් නැටීම කියන්නේ උමතු භාවයක් සිනාව කුමර කුමරියන්ගේ ක්‍රියාවක් කියල ප්‍රකාශ කරනවා. ඇයි මොකද මේ සින්දු කිය කිය ඉඳලා නටනට ඉඳලා හිනාවෙවි ඉඳලා කොයිල හැරි මැරල ඇදම් වැටෙනවන්නේ. අන්න ඒක තමයි එක්කෙනෙට ලැබිච්ච කමටහන්. තමුන්ගේ ප්‍රියම නාට්‍යංගනාව තමන්ගේ ප්‍රියම කාන්තාව හරි ලස්සන්ට සින්දු කියනවා හරි ලස්සන්ට නර්තනයක් ඉදිරිපත් කරනවා හරි ලස්සන්ට හිනාවෙනවා. මෙහෙම සින්දු කීකින් දැද්දි මෙහෙම නට නටින් දැද්දි මෙහෙම හිනා වෙවිින් දැද්දි අන්න මොකද වෙන්නේ මැරිලා මැදම් වැටෙනවා හાર્ට් ඇටැක් එකක් වෙන්නේ නැති ඒ දවස්වල හැටියට ඉතින් එහෙම මරණ පරීක්ෂණයක් කරන්න වෙලා නැහැ ඉතින් ඒක තමයි මේ තැනතර ලැබුණු කමටහන අන්න බලන්න මේ මම මෙච්චර ආකර්ෂණයක් දනවපු මේ තැනැත්ති මා ඉදිරියේම වියයි කියලා නැතිව ගියා මැරිලා වැටුණා අන්න අර මුලාවෙන් ගැලවිලා එන්න ඒකම ප්‍රමාණවත් අර විදියට ගීතය කියන්නේ හැඬීමක් නැටීම කියන්නේ උමතු භාවයක් සිනාව කියන්නේ කුමර කුමරියන්ගේ ක්‍රියාවක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද මේ ජීවිතේ එහෙම විචිත්‍රත්වයක් දනවන්නේ නැහැ ඔක නිකන් අර తాවකාලික පොඩි සූස්තියක් විතරයි අර නිකන් සින්දුවකින් මොකක් මං කියන්නේ අර තියෙන්නේ සුරාසොණ්ඩෙක් ගිරි කුලකින් විසිවි මහ පොළවට පාවී යෙද්දී ගත දැවටෙන මේ සීත සුලං රැල් අහෝ සැපයි කිව්වලු අර මේ කොහෙන්දෝ පර්වතයකින් වැටිලා මේ බිම්මට පොළවේ වදින්න එන ටික හිතනවා පට්ට සුලඟ මාර ජොලියක් තියනවා මේකේ. ඉතින් ඔක තමයි වැඩේ. අන්න නටනවා, ගායනවා, සිනාසෙනවා මේ විදියට කල්ගත කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා "එහෙයින් මහණෙනි මේ ගීතය කියන්නේ හැඬීමක් නම්, මේ නැටීම කියන්නේ උමතු භාවයක් නම්, මේ සිනාව කියන්නේ කුමර කුමරියන්ගේ දෙයක් නම් උඹලට ගීතයේ හේතු නැසීමක් වේවා." අන්න හැඬීමේ හේතු නැසීමක් වේවා කියලා තමයි මේ කියන්නේ. නැටීමේ හේතු නැසීමක් වේවා. උමතු භාවයේ හේතු නැසීමක් වේවා කියලා තමයි මේ කියන්නේ. ඒ වගේම යම් කිසි අදාළ අවස්ථාවකදී ප්‍රමුදිත වූයේ තොපට මදසිනා පහළ වේවා කියලා ප්‍රකාශ කරනවා. යම් කිසි හේතු කාරණක් තියෙනකොට ප්‍රමුදිත වූයේ තොපට මදසිනා පහළ වේවා කියලා කියනවා. යන්තම් පොඩ්ඩක් හිනාවට ඉඩක් දීලා තියෙනවා. ආයෙ වෙලාවට තොපිට මද හිනාවක් පහළ වේවා. ඉතින් මමත් හරි සතුටුයි යන්න ගීතයේ නම් හේතු නසන්නම කතා කරනවා. නැටීමේ නම් හේතු නසන්නම කතා කරනවා. නමුත් හිනාවට පොඩි ඉඩක් දීලා තියෙනවා. මගේ මනාප කොටසක් යන්තම් පොඩ්ඩක් බේරලා දීලා තියෙනවා. පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන්. පොඩි වීලුවක් කරන්න පුළුවන්. පොඩි නිකන් පොඩි හියුම පොඩ්ඩක් තියාගෙන ඉන්න පුළුවන්. නිකන් කට ගැස්මට වගේ. ඒකත් ඉතින් ගොඩ දෙනට තේරෙන්නේ නැහැ. හැබැයි මේ වීලුවක්ද කරේ ඇත්තරද කරේ. මේක මොක නමනාර්ථෙන්ද කිව්වේ? කියලා තේරෙන්නේ නැහැ. විහිළු පිටිපස්සෙත් තියෙන ලොකු අර්ථයක් තියෙනවා. ඒ වගේ දෙයක් තේරුම් ගන්නවා කියන එක නිකන් හරි අමාරුයි. ඇත්තටම ප්‍රොසෙස් කරන්න හරි කැපැසිටි එකක් ඕනේ නැත්නම් ඊට අනේ මේ ගොන්ජෝක් එකක් කියලා තමයි හිතෙන්නේ. නමුත් පොඩ්ඩක් ගෙදර ගියාම වගේ කල්පනාවේ අයියෝ මේකනේ මේ කිව්වේ කියලා වගේ හිතෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. කෙසේ නමුත් ඔන්න ඔය විදිහේ ආරාධනාවක් තමයි සිද්ධ කරන්නේ. එතකොට අන්න අපේ හිත මේ අරමුණක් ඔස්සේ මුලා වෙලා යනවද? අසතිමත් වෙනවද? මේ විදිහේ විචිත්‍රත්වයක් දනවන පාරක් ඔස්සේ ගමන් කරනවද? අනේ යම්කිසි උමතු භාවයක් තමයි මතුවලා එන්නේ. යම්කිසි හැඬීමකට හේතු කාරණා තමයි මතුවලා එන්නේ. මොකද යම්කිසි දෙයක් ආකර්ෂණයක් ලෙස බදාගත්තද අන්න හැඬීමක් ඒක පිටිපස්සේ සැඟවිලා තියෙනවා. උමතු භාවයක් ඒක පිටිපස්සේ සැඟවිලා තියෙනවා. ඉතින් කියනවා මේ හැඬීමේ හේතු නැස්මක් වේවා, මේ උමතු භාවයේ හේතු නැස්මක් වේවා. මේ විදිහේ ආරාධනාවක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් කාලෙත් එක්ක කරන පරීක්ෂණයක් තමයි ඔතන තියෙන්නේ. තමුන්ගේ ගුණ චරිතයක් ඉබේම මතුවලා එන්න පුළුවනි. ගොඩ නැගිලා එන්න පුළුවනි. ඒක මේ අටෝගත දෙයක් නම් වෙන්න අවශ්‍ය නැහැ. එහෙම අවශ්‍ය නැහැ. එහෙම කරා කියලා ඒකේ ලොකු ප්‍රයෝජනෙකුත් නැහැ. යම් කිසි විදියක තමුන් පාලනයක් කරගන්න එක කමක් නැහැ. යම් කිසි විදියක නොකර යුතු දේවල් නොකිරීම ඒක ගැටලුවක් නෑ. ඒ විදිහේ සීලය පිළිබඳ අපේක්ෂාවක් කර ගැනීම ගැටලුවක් නෑ. නමුත් මේ ලෝකයාට පේන සීල් ඇදලා වැඩක් නෑනේ. සමහර කෙනෙක් ආමම සතිමත් කියලා ඔය ලෝකයාට තමයි සතිමත් බව තියෙන්නේ. ඇත්ත ස්වභාවය රෙද්ද පල්ලෙන් බේරෙනවා. අන්න මොකද්ද කියලා කතාගල ඉදිරිපත් කරන්නේ. මේ අනිත් කට්ටිය රහගෙන ඉන්න කට්ටියට ප්‍රයෝජනය සඳහා මම මේක කියනවා. ඔයාට ප්‍රයෝජනයක් තියෙනවා දාගෙන ඉන්න කට්ටියට කලින්ට ප්‍රයෝජනෙට කලින් කියලා ඇහුවොත් අන්න ඒකට උත්තර නැතු යනවා. ඒක තමයි වැඩේ. අන්න ඒ විදිහේ නිකන් ඇඳ ගැනීමක් අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තමුන්ගේ යථා ස්වභාවය අඳුනගෙන ඉන්න. අඳුනගෙන ඉන්න මම මේ වගේ කෙනෙක්. මම මේ විදිහ අඩුපාඩු සහිත කෙනෙක් කියන දැන ගැනීම ප්‍රමාණවත්. අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙන බව දැනගන්නවා. මේ වගේ දේවල් තියෙනවා නම් ඒ බව දැනගන්නවා. එහෙම නැතුව නිකන් ඇඳගෙන ඉඳියා කියලා කවුරුත් රැවටෙන්නේ නැහැ. තම තමුම හැරෙන්න. තම තමුම හැරෙන්න එහෙම රැවටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ මේ සරලත්වයකට මෙන්න මේ යථාර්ථයකට බැස ගන්න තමයි මේ ආරාධනා කරන්නේ. එතකොට කාලෙත් එක්ක අන්න ජීවිත පරිවර්තනයක් උනත් වෙන්න පුළුවනි. අර මහා පාප කර්ම කරපු කෙනෙක් අන්න මිනිස්සු තේරුම් ගන්නවා මේ තැනැත්තා මේ විදිහ ජීවිත පරිවර්තනයක් කරා ගිහිල්ලා තියෙනවා. මේ තැනැත්තා මේ විදිහ ගුණධර්මයක් වඩලා තියෙනවා. අඟුලිමාල හාමුදුරන්ට පුළුවන් වුණා නම් ඉතින් බැරි වෙන්න හේතුවක් නැහැනේ. ඒ විදිහේ පරිවර්තනයක් ජීවිත පරිවර්තනයක් වෙලා තියෙනවා. ක්‍රමානුකූලව හැබැයි එකපාරට නෙමෙයි. ටිකෙන් ටික ඒ විදිහේ ගමනක් ලං කරගන්න පුළුවන්. එකම දේ තමුන් තමන්ට අවංක වුණා නම් තමුන් තමුන්ට අහිංසක වුණා නම් එච්චරයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව මේ වංක භාවයල් වඩලා වැඩක් නැහැ. ඒකෙන් ලං කරගන්න දෙයක් නැහැ. අර මඤ්ඤොක්ක කිලෝ එක අරගෙන තුන් හතර දෙනාටම ගිහිල්ලා කිව්වේ හැකි. පොඩි ටික කාලයකට ලකුණු ටිකකුත් ලැබෙයි. හැබැයි දීර්ඝ කාලීනව දැනගන්නවා මුගේ ස්වභාවය මේ වගේ. මූ මේ කොහෙන්වත් අරන් ආපු මඤ්ඤොක්ක කිලෝ එකක් අකමැත්තෙන් අරන් ආපු මඤ්ඤොක්ක කිලෝ එකක් තමයි මේ ගෙන හර දක්වන්නේ. මේ ලොකුවට ඉදිරිපත් කරන්නේ. කාවද රවට්ටගෙන තියෙන්නේ කියලා අන්තිමට බැලුවොත් අන්න මම මාවම රවට්ටගෙන වගේ ගතියක් නිකන් මගේ අරක්කු නිකන් මටම පේනවා වගේ ගතියක් නිකන් අපේ නයි අපිවම කනවා වගේ ගතියක් නිකන් නේ නිකන් වලිග පැත්තෙන් නිකන් ගිලිනවා වගේ ගතියක් බලනකොට මාවම තමයි ගිලගෙන තියෙන්නේ. අර ඕරබොරොස් කියන්නේ සර්පයා උගේ වලිගෙම ගිලිනවා. උගේ වලිගෙම ගිලිනවා. ටිකක් කළා යනකොට තමයි තේරෙන්නේ මොකද්ද අවුලක් තියෙන විකන්න විකන්න රිදෙන ගතිය වැඩි වෙනවා. গিলින්න গিলින්න අපහසු වැඩි වෙනවා කියලා තේරෙන්න පුළුවන්. ඉතින් ඕක තමයි වැඩි. අන්න ඒ විදිහේ වංක භාවයක් වඩනවා වෙනුවට අවංක භාවයක්. ඒ විදිහේ බොරුවක් වෙනුවට සත්‍යවාදී ස්වභාවයක්. අර විදිහට කට කෛරාට එකකමක් වෙනුවට අවිංසක බවක්. අවංක බවක් වඩන්න. අන්න එතකොට ඉබේම මේ විදිහේ ගුණ චරිතයක් ගැලපිලා එනවා. කෙටි කාලිනව නෙමෙයි දීර්ඝ කාලිනව. දුරින් ආශ්‍රය කළා නෙමෙයි ළඟින් ආශ්‍රය කළා. මේ විදිහට අන්න නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමෙයි ඇස් වහලා නෙමෙයි ඇස් ඇරලා තියෙන්නත් ඕනි. අන්න එතකොට තේරෙනවා මෙයා මේ වගේ කෙනෙක්. එයාට කතා කරනකොටම අන්න හලෝ මචං කියලා සැලියුට් එකක් ගහලා තමයි කතා කරන්නේ. ඈ මොකද හේතුව? ආ දන්නවා මේ කවුද කියලා දන්නවා. ඒක වටිනවනේ. ඒ වගේ කෙනෙක්ගෙන් ගරු බොහොමයක් ලබනවා කියන්නේ ඇත්තටම හිත සතුට වෙන්න පුළුවන් දෙයක්. මෙයා එක්ක මේ විදිය නම් මනම් හරියන්නේ නැහැ. මෙයා මේ වගේ කෙනෙක්. එයාට ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඈ එයාට ඒ විදිහට සලකන්න ඕනේ. එක්කෙනෙක්ට නිකන් දාසියක් විදිහට සලකද්දි තව කෙනෙක්ට අන්න රජකුමරියක් වගේ සැලකුම් ලැබෙනවා. චෝදනා කරාට වැඩක් නැහැ. එකම ස්වභාවය තමුන් ගොඩනගාගත දේ. ඒක තමයි වැඩි. ඒ විදිහේ තමුන් පිළිබඳ පරීක්ෂණයකට කරන ආරාධනාවක්. ඒ විදිහේ ගුණ චරිතයක් ගොඩනගා ගැනීමට කරන ආරාධනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ආදාශය තියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ඒ ගුණ චරිතය තියෙනවා. මේ බුදු වෙලා ලං කරගත්ත එකකුත් නෙමෙයි. බෝධිසත්ත්වවදී ඉඳලා තිවිලා තියෙනවා. ඒ කලින් ආත්මවලත් තිවිලා තියෙනවා. ඒක ටික ටික ගොඩනගාගත්ත ශක්තියක් ඉතින්. ඒ ශක්තිය ලෝකේ හොල්ලන ගානට ගොඩනගලා තියෙනවා. ඉතින් පස්වග මහණුන් නම් බොහොම සුළු දෙයක් පොඩ්ඩක් මතක් කරලා දෙන්න විතරයි දෙන්නේ. මේ මම මෙහෙම දෙයක් කලින් කියලා තියෙනවද? නෑනේ ස්වාමීනි. අන්න එතකොට මචං වචනේ හැලිලා ගිහිල්ලා ස්වාමීනි කියලා ආමන්ත්‍රණයක් එනවා. ආමන්ත්‍රණයක් එනවා. අන්න කන් ටිකක් විවර වෙනවා. පණිවිඩය අහන්න සූදානම් වෙනවා. ඉතින් මේ විදිහේ ගුණ චරිතයක් ඉදිරිපත් කළා තමයි බුදුරජාණන් වහන්සේ මේ පිරිසව බිම දාන්නේ. එහෙම නැත්නම් සත්‍යයේ ප්‍රතිහාරයක් තමයි දක්වන්නේ. 이르දිපාතිහාරයක් නෙමෙයි. ඉතින් ඒ වගේ සත්‍යවාදී ස්වභාවයක්, ඒ වගේ ගුණ චරිතයක් අපි අපිටත් ගොඩනගා ගන්න අද දින මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාධ 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 උපාලි
කතිර ප්‍රශ්න ආණ්ඩ කල් දිනවද මොන්දන
හව ඒකද උපාලි ප්‍රශ්නයම කාටවත් තියෙනවද පාලි වන්දනාව කරන්නේ මන්නේ
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කරන්න
හොඳයි
ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පජායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේව චතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං සාදු සාදු සාදු